නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සද්ධාදීව මනුස්සානම් බුද්ධෝ භගවාති බුද්ධ රතනං යාව නිබ්බානං සරණං ගච්ඡාමි ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ පනයිකෝ පච්චත්තම් වේදි තම්බෝ විඤ්ඤෝ හේති ධම්මරතනං යාව නිබ්බාන සරණං ගච්ඡාමි සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං ජත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතු ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරම් පුඤ්ඤක්කිත්තං ලෝකසාරති සංඝරතනං යාව නිබ්බානං සරණං ගච්ඡාමි වන්දාමි චේතියං සම්භා සම්බධානේ සුපතිට්ඨිතං ශාරීරික ධාතු මහා භූතින් බුද්ධ රූපං සකලං සදා ඝනසාරප්පදිත්තේන දීපේන තමදංසිනා තිලෝකදීපං සම්බුද්ධං භුජයාමි තමෝනුධම් වන්නගන්ධ ගුණෝපේතං හේතං කුසුම සන්තුසිං පූජයාමි මුනින් දස්ස ශ්‍රීපාද සරෝණුවේ සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්ධිනා සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගතං නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරම් ඒතේන සච්ච වච්චේන හෝතු මේ ජය මංගලම් නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරම් ඒතේන සච්ච වච්චේන හෝතු මේ ජය මංගලම් නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරම් ඒතේන සච්ච වච්චේන හෝතු මේ ජය මංගලම් ජයෝ ඉංගස්ස සුදි මූලේ අහෝසි මාරස්ස පරාචයෝසි උංගෝසයුම් දේව ගනාපසන්නා ඒතේන සච්චේන ජයස්සුමයිහං සාදු 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 2020 වසරේ දෙවෙනි මාසේ 4 වෙනිදා භාවනා වැඩසටහන. අද දවසේ ජාතික දිනය. මේ ජාතික දිනේදී මේ රට ආරක්ෂා කිරීම සඳහා දිවිපිදු සියලුම තනතුරු වල සිටි වටිනා කියන චරිත සිටියා. ඒ අයගේ ජීවිතේ පූජා කළේ මේ රටේ ආරක්ෂා වෙනුවෙන්, සම්බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන්, ජාතියේ ආරක්ෂා වෙනුවෙන්. ඒ අප අතරින් සමුගත්ත දිවිපිදු රණවිරුවන් ප්‍රධාන කොට ඇති ඒ සියලු විරුවන්ට අපගේ පුණ්‍යානුමෝදනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සැබෑ ලෙස මේ රටට, මේ ජාතියට, සම්බුද්ධ ශාසනයට දයාපන්නව කටයුතු කරපු ඒ උතුමු නැවත නැවතත් මේ මව්බිමේ පහළ වේවා. ඒ ඇත්තන්ට කල්යාණ මිත්‍රාසුර ලැබේවා, සද්ධර්මය ශ්‍රවණය වේවා, නිවනින් සැනසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සාදු. අපට දෙන්නට පුළුවන් ඉහළම ගෞරවය තමයි අපි ඔය පූජා කළේ. ඒ වගේම වර්තමානයේ මේ රට දැය වෙනුවෙන් දයානුකම්පාවෙන් වැඩ කරන ඒ සියලුම රාජ්‍ය නායකවරුන්ට, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇතුළු වර්තමානයේ සිටින සියලුම රට දැය වෙනුවෙන් දයානුකම්පාවෙන් වැඩ කරන සියලුම ඒ නායකයන්ටත් ආයුරාරෝග්‍ය සැප වර්ධනය සැලසේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. පින්තුන් සියලු දෙනාම සහභාගී වෙලා ඉන්නේ සද්ධර්මය ශ්‍රවණය කිරීමට. මෙතැන් සිට කාලය 11:30 දක්වා සම්පූර්ණයෙන්ම මම වැය කරන්නේ සද්ධර්මය අවබෝධය පිණිසමයි කියලා අදිෂ්ඨාන කරගන්න. මෙතැන් සිට ඇය දෙකක පමණ කාලයේ සම්පූර්ණයෙන්ම වැය කරන්නේ සද්ධර්ම අවබෝධය පිණිසයි කියලා අදිෂ්ඨාන කරගන්න. මට මේ මොහොතේම අවබෝධ වේවා කියන අදිෂ්ඨානයත් ඇති කරගන්න. සම්පූර්ණයෙන්ම ගතත් සිතත් සැහැල්ලු කරලා සිටින්න පුරුදු වන්න. ලෝභ කමේ බර බිමින් තියන්න, ද්වේෂ කමේ බර බිමින් තියන්න, තමා විසින් හදන ලද සංකල්ප සියල්ල බිමින් තබන්න. පව් සිතිවිලි තියෙනවා නම් බිමින් තබන්න. කුමන හෝ චිත්ත සංකාරයක් තිබෙනව නම් මේ මොහොතේම බිමින් තබන්න. නිදහස ආධ්‍යාත්මිකව භුක්ති විඳින්න. රටකට සතුරු කණ්ඩායම් සිටිනවා. ඒ මෙන්ම හිතකට සතුරු කණ්ඩායම් සිටිනවා. අප හිතකට සිටින සතුරු කණ්ඩායම් පරාද කරමු. ලෝභය, ද්වේෂය, මෝහය පරාද කරමු. අනාගතය පිළිබඳව උපාදානයන් තිබෙන්නේ ලෝභ, ද්වේෂ, මෝහ නිසා. අතීතය පිළිබඳව අතීත කාමය තිබෙන්නේ ලෝභ, ද්වේෂ, මෝහ නිසා. වර්තමානයේ කෙරෙහි බැඳීම තිබෙන්නේ ලෝභ, ද්වේෂ, මෝහ නිසා. ඒ සියල්ල මේ මොහොතේදී බිමින් තබනවා, අත්හරිනවා. සියල්ල අත්හරිනවා. සියල්ල අත්හරිනවා. මම කියන සටහනක්වත් තබා නොගෙන අත්හරිනවා. සිත මහා දුකක්. ඒ ගලවා විසි කරනවා. උපාදානයේ මහා දුකක්. ඒ ගලවා විසි කරනවා. ද්වේෂයේ මහා දුකක්. ඒ ගලවා විසි කරනවා. තණ්හාව මහා දුකක්. ඒ ගලවා විසි කරනවා. මේ තත්ත්වයන් අවබෝධ කරගනිමින් අනවබෝධය නැමැති මෝහය ගලවා විසි කරනවා. අනවබෝධය දුකක්. ඒවා ගලවා විසි කර ආර්ය පුජ්‍යලයාටම, අත්හරින ලද පුජ්‍යලයාටම අතහැරීමේ සුවය ලැබෙනවා. කිසිදු බැඳීමක් තියා නොගෙන සියල්ල අතහැර දමනවා. කිසිම බැඳීමක මේ සිත රැඳවීමෙන් ඇති පලක් නැත. මේ ලෝකයේ මේ පවතින ඇසට පෙනෙන, කනට ඇහෙන, නාහයට දැනෙන, දිවට දැනෙන, ශරීරයට දැනෙන කිසිදු දෙයක් මා කැමති පරිදි අයිති කර තබා ගැනීමේ හැකියාව නැත. සියල්ල අයිති වන්නේ ස්වභාව ධර්මයටයි. මා කුමටද එහි අයිතිවාසිකම් කියන්නේ? සියල්ල අතහැරේවා. කිසිදු සංඥාවක් ඉතිරි කර නොගෙන සියල්ල අතහැරේවා. කිසිදු සිතුවිල්ලක් ඉතිරි කර නොගෙන සියල්ල අතහැරේවා. එසේ අදිෂ්ඨාන කරන්න, එසේ ප්‍රාර්ථනා කරන්න. උතුම් වූ ශ්‍රී සද්ධර්මය ලැබීම උදෙසා මරණයට වුවද මම බිය නැත. උතුම් වූ ශ්‍රී සද්ධර්ම අවබෝධය පිණිස මරණයට වුවද මම බිය නැත. මරණයද පසු කර මම යමි කියන කල්පනාව, අදිෂ්ඨානය පෙරදැඩිව සිටින්න. මරණය මෙන් මොහොතක් දැනුණද එයට බිය නොවෙයි. සද්ධර්මය අවබෝධය ඊට වඩා උතුම් යැයි අදිෂ්ඨාන කරන්න. කිසිවකට සිතින් නොඇලී වාසය කරන්න. කිසිදු සංස්කාර ලෝකෙහි පවතින කිසිදු දෙයකට ඔබ ඇල්ම නොකරන්න. ඇල්ම කිරීමෙන් නැති පලක් නැත. ඒ සියල්ල තව දසවස් කීපයකින් අහිමි වන බැවි මා කැමති පරිදි සිදු නොවන බැවින් ස්වභාව ධර්මයේ කිසිදු දෙයක් මා සතු නොවන බැවින් අතහැර දමන්න. ඔබ නිදහස් වන්න, පූර්ණව නිදහස් වන්න. මොනම අන්තයකවත් සිත පිහිටුවා නොගන්න. මොනම අන්තයකවත් සිත පිහිටුවා නොගන්න. කිසිදු රූපයක, වේදනාවක, සංඥාවක, සංඛාරයක, විඥානයක යන ඒ පංච උපාදානස්කන්ධයක සිත නොපිහිටවන්න. ඔබගේ මේ පිහිටා සිටීම පංච උපාදානස්කන්ධය තුළද එයින් තොරවද යන්න පිළිබඳව විදසුන් නුවණ හැර බලන්න. ආලෝකය දල්වා බලන්න. ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාවය, ධර්මයේ රසය සියල්ල අතහැරි තැනැත්තාට ලැබෙන භුක්තිය, ලැබෙන අයිතිය. ඒ තුළ ප්‍රීතියෙන් සුඛයෙන් වාසය කරන්නට පුළුවන්. නොවිඳින නිසා සැපය, නොපතන නිසා සැපය, උපාදාන නොකරන නිසා සැපය, මම කියන දෘෂ්ටිය හැඟීම නැති නිසා ඇති සැපය භුක්ති විඳින්න. හුස්ම රැල්ලවත් අයිති නැති ලෝකයකයි අප ජීවත් වන්නේ, මම ජීවත් වන්නේ. හුස්ම රැල්ලවත් අයිති නැති ලෝකයකයි මම ජීවත් වන්නේ. මම කියන අකුරු දෙක ඉලක්ක කරන්න පුළුවන් දෙයක් නැත. මම කියන අකුරු දෙක හුදෙක්ම ධ්වනියක්, ශබ්දයක් පමණයි. මම කියන අකුරු දෙක කෙස්වලට කියන්නද, මස්වලට කියන්නද, ඇටවලට කියන්නද, නහරවැල්වලට කියන්නද? මේ සියලු පස් කඳ එකතු වූවාට පසුව යම් සම්මුති නාමයක් හඳුනා ගැනීමට පමණක්ම තිබෙන හිස් වචනයක් පමණයි. මම කියා නම් කර හැකිව පෙන්විය හැකි ශරීරයක්වත්, භාණ්ඩයක්වත්, දෙයක්වත්, අරමුණක්වත් නැත. එහෙමනම් කුමකට මේ මම කියන වචනය වටා අවිද්‍යා සහගත උපාධාන ශක්තීන් රැස් කරන්නෙහිද? සියල්ල අතහැර දමන්න, ඒ සියල්ලගෙන් නිදහස් වන්න. ක්ලේශයාගේ පරිනිර්වාණයට, ක්ලේශයාගේ මරණයට ඉදහරින්න. කෙලෙස් මරණය ඔබ අත්විඳින්නට සූදානම් වන්න, බලාපොරොත්තු වන්න. මාරයාට රවටන්නට බැරි තරමට ඔබ මේ ලෝකයේ සංස්කාර ධර්ම පිළිබඳව අවබෝධය, යථා අවබෝධය දියුණු කරගත යුතුයි. කුමන කාරණයක්, කුමන දෙයක්, කුමන සිද්ධියක්, කුමන තත්ත්වයක් ලබා දෙන්නට සූදානම් වුවද මේ සංස්කාර ලෝකයේ එය තාවකාලික බවත්, එහි අයිතියක් තමාට නැති බවත්, තමායයි හුදු හැඟීමක් පමණක් බවත් මාරයාට වටහා දෙමින් මාර බන්ධනයෙන් නිදහස් වන්න. බිරිඳට, ස්වාමියාට තියෙන බැඳීම අත්හරින්න. දරුවන්ට, නෑයන්ට තියෙන බැඳීම අත්හරින්න. තමන්ට තමන්ගේ ශරීරයට තියෙන බැඳීම අත්හරින්න. සිතට, සිතිවිලිවලට තියෙන බැඳීම අත්හරින්න. සිතෙහි වේදනාවන් වලට තියෙන කැමැත්ත, බැඳීම අත්හරින්න. මානය, මමායනය උපදින්නේ දරුවන් නිසා, ධනය නිසා, වතු පිටි ඉඩ කඩම් නිසා මානය උපදිනවා. ඒ සියල්ල මාහට නිත්‍ය නැත, අයිති නැත කියලා වටහා ගැනීමේ මානය දුරු වෙනවා. තමන්ගේ ශරීරය පවා තමාට අයිති නැති බව තේරුම්ගත් කල තමන්ගේ ශරීරය පිළිබඳව තියෙන මානය ඉවත් සක්කාය දිට්ඨිය දුරු වෙනවා. මෙතෙක් කාලයක් මා පලක් නැති දෙයක් සිතමින් දකිමින් පැමිණියා. ඒ පල රහිත මාර්ගය අතහැර සම්‍යක් ප්‍රතිපදාව හෙවත් අන්තයකට නොවැටෙන අන්ත දෙකින් නිදහස් වුණු මාර්ගය හදවතින්ම ආධ්‍යාත්මය තුළින්ම මම අනුගමනය කරනවා. මම අනුගමනය කරනවා කියන වචනයක් කියවුවද එහි මමෙක් හෝ අනුගමනය කරන්නෙක් නැත. මධ්‍යම ප්‍රතිපදාව මම අනුගමනය කරනවා. මම අනුගමනය කරනවා කියන වචනය කියවුවද අවබෝධය තුළ අපගේ පින්නතුන් දැන සිටිය යුතුයි. එහි මම කියා කෙනෙක් හෝ අනුගමනය කරන්නෙක් නැත. අන්න එයයි අන්තවලින් නිදහස් වූ මජ්ඣිමා ප්‍රතිපදාව. ඉන්ද්‍රිය විෂය ඉක්මවා, ඉන්ද්‍රියන් ගැටෙන සීමාව ඉක්මවා වාසය කරන්න, ඇහැට යටත් නොවන්න, කන දිව ශරීරය මන කියන මේ ඉන්ද්‍රියන් වලට යටහත් පහත් නොවී ඒවාට ඉහලින් දකින්න. ඉන්ද්‍රයන් අභිභවා ඉක්මවා දකින්න. එවිට ඉන්ද්‍රයන් වලට නොගෑවේ ලෝකෝත්තරව සිට ඔබට දැකීමේ හැකියාව ලැබෙනවා ඇති. ඉන්ද්‍රයන් වලින් එපිට සිටි විට ඇසුනා ඇසුන පමණයි. ඉන්ද්‍රයන් වලින් ඈත්ව සිටින විට දුටුවා දුටුව පමණයි. ක්‍රියාව ක්‍රියාව පමණයි. මෙනෙහි කිරීම මෙනෙහි කිරීම පමණයි. හුදෙක් ඒ උපාධානයකට භවයකට කරුණු රැස් කරන්නේ නැත. මක් නිසාද? සියලු සංස්කාරකයාගේ අනියත භව තේරුම් ගත් නිසා, පලක් නැති භව තේරුම් ගත් නිසා, අප මෙතෙක් කලල් කුදු සංඥාව කරවටි මුලා වී සිටි භව තේරුම් ගත් නිසා, වෛරය උපදවන්නට, ක්‍රෝධය උපදවන්නට, ඊර්ෂ්‍යාව උපදවන්නට, පලිගැනීම උපදවන්නට කාරණා නැත. බලාපොරොත්තු වන්නට කාරණා නැත. මේ මොහොතේ පරිපූර්ණව වාසය කරන්න, මේ මොහොතේ පරිපූර්ණ ලෙස වාසය කරන්න. පරිපූර්ණ වන්නට නම් සියල්ල දැනගත යුතුයි. සියල්ල දැන අත්හළ යුතුයි. එවිට ඔබ පරිපූර්ණ වනවා ඇත. කිසිදු චිත්ත ස්වභාවයකට නොරවටන තත්ත්වයට ඔබේ මනස දියුණු වූ කල්හි, ඔබව කිසිම චිත්ත ස්වභාවයකට රැවටීමට නොහැකි බව මාරයා දැනගත් කල්හි, මාරයා විසින් ඔබට එවන චිත්ත ස්වභාවයන්, උපාධානයන්, දෘෂ්ටීන් නතර කරනු ඇති. ඔබ රැවටෙන තරමට ඔබට මායා දෘෂ්ටීන් එවනු ඇති. රජකමටවත් රවටා ගන්න බැරි තරමට අතහැරීම පුරුදු කරන්න. මුළු ලෝකයම බන්දේසියක තබා ලබා දුන්නද රැවටීමට නොහැකි පරිදි ලෝකේ අත්හරින්න. තණ්හාව මාන්නය වසර කීයද තබාගත හැක්කේ? 2100 වසර වෙනතුරු තබාගත නොහැකි පංචස්කන්ධයක් දරාගෙන සිටින මා කවරනම් තණ්හාවක් කවරනම් ලෝභයක් කවරනම් උපාදානයක් කරන්නටද එය නිෂ්ඵලයි එය ශූන්‍යයි එය මිරිඟුවක් වෙනි එය පෙනපිඩක් වෙනි එය තුඹසක් තනන වේයෙක් වෙනි අපරාධ ජීවිතය කියලා හිතෙනවා. එබැවින් තණ්හාව දුරු කරන්න භෞතික දේ ඇත වූවාද නැත වූවාද තණ්හාව සුදුසු නැත, උපාදානය සුදුසු නැත, උපාදානයෙන් තොරව තිබෙනාද තිබෙන්නට ඉඩ හරින්න උපාදානය නොකරන්න, මනසින් නොබැඳෙන්න සියල්ලට මේ අනගී අවස්ථාව මග නොහැර අත් නොහැර මේ මොහොතේම සියල්ල අතහැර දමන්න. අපමණ වීරියකින් අතහැර දමන්න. ධර්මානුකූලව අතහැර දමන්න. පුජ්ජලානුගතවනව ධර්මානුකූලව අතහැර දමන්න. ධර්මානුකූල අතහැරීම යනු පංච උපාදානස්කන්ධයෙන් බලබලා නිදහස් වීමයි. රූප පෙනුනද අතහැරීමෙන් බලන්න. ශබ්ද ඇසුනද අතහැරීමෙන් බලන්න. සිතිවිලි පහළවද අතහැරීමෙන් බලන්න. ශරීරය තිබුණද අතහැරීමෙන් බලන්න. ධනය තිබුණද අතහැරීමෙන් බලන්න. තමන්ට දරුවන් බිරිඳ ස්වාමියා සිටියද අතහැරීමෙන් බලන්න. අත්හල ඥානය විමුක්ති ඥානය. අත්හල ප්‍රඥාව විමුක්ති ප්‍රඥාව පඤ්ඤා විමුක්ති. අත්හල සිත චේතෝ විමුක්ති. අත්හල ඉන්ද්‍රියන් ඉන්ද්‍රිය සංවර සීලය. අත්හල දෘෂ්ටි නැති බව දිට්ටි විසුද්ධිය. අත්හල දෘෂ්ටි ඇති බව දිට්ටි විසුද්ධිය. කොතරම් චේතනාව අතහරිනවද යන්න පැහැදිලි කරනවා නම් අත්හරින්නටත් මේ අභ්‍යන්තරය තුළ කෙනෙක් නැතිවෙන මට්ටමට අතහැරීම පුරුදු කරන්න. අතහැරීම මොනතරම් ගැඹුරෙන් සිදු කරනවද කියතොත් අත්හැරීම සිදු කරන්නට කෙනෙක්වත් නොතිබෙන තරමටම අත්හරින්න. එයට අපි කියනවා අත්හැරීමත් අතහරිනවා අවසානයේ. අත්හැරීමත් අතහරිනවා අවසානයේ අන්න එතනට පැමිණිය යුතුයි. හොඳයි සාදු. ඔබට මමත්වයේ වේදනාව දැනෙනවද? ඔබට මමත්වයේ වේදනාව දැනෙනවද? මමත්වයේ වේදනාව දැනෙනවා නම් ඔබට මමත්වය තියෙනවා. ඒ කියන්නේ තුවාලයේ වේදනාව දැනෙනවා නම් වෛද්‍යවරයා නියම කරනවා මොකද? ඔබට තාම තුවාලේ තියෙනවා, තාම හරියට හොඳ වෙලා නැහැ කියලා තහවුරු වෙනවා. කොහොමද මමත්වයේ වේදනාව දැනෙන්නේ? ඒක දැනෙනවා පපුවේ මහ බර, හිතේ මහ බර. වේදනාවක්, මහ දුකක්, අපා බය දැනෙනවා. මෙලොව බය, සසර බය බොහොම බරපතල විදියට දැනෙනවා හැම මොහොතේම. ඒ වගේම ගිනි ගන්නවා වගේ තේරෙන සමහර එක එක විදියට ප්‍රකාශ කරලා තියෙනවා. යකඩ බෝලයක් තියෙනවා වගේ කියනවා, මල්ලක් හිතේ තියෙනවා වගේ කියනවා, ගිනි පොකුරක් හිතේ තියෙනවා වගේ කියනවා, කුළුමීමෙක් හිතේ ඉන්නවා වගේ කියනවා, තුවාලයක් හිතේ තියෙනවා වගේ කියනවා. ඔය හොඳින් වේදනාව පුරුදු කරන අය ඉන්නවනේ, සංවේදී වෙන අය. ඒ අයගේ වේදනාව පුරුදු කරලා පුරුදු කරලා අවසානයේ හිත තුවාලයක් වගේ වෙනවා. උඩි දෙයක් ගෑවෙන්න බෑ, රිදෙනවා. ඉක්මනින්ම සිත රිදෙන අය ඉන්නේ. වේගෙන්ම වචනෙන් දෙකින් ඒ අයට කියන්නේ තුවාලයක් වගේ හිත. සමහර අයගේ හිත ගලක් වගේ. ඒ කියන්නේ මමත්වයම තමයි ගල් වෙලා. දැනෙනවා තමන්ගේ මමත්වය නිසා, දැඩි මමත්වය නිසා, උපාදානය නිසා ඒ දැනුනට, ඒ දැනෙන දෙයට සවන් දෙන්නේ නැති ගතියක් ඇති වෙනවා. ඒ වගේ මිනිස්සු තමයි දරුණු මිනිස්සු වෙන්නේ, ගල් වගේ හිත තියෙන අය කියන අය. ඒ සියල්ලම හට ගන්නෝ මාන්නය තුළින්. ඒ නිසා පින්නතුනේ හුදෙක් අපි නිර්මාණය කරන්නේ අර මේ අඬන්නේ නැති, වැළපෙන්නේ නැති, කිසිවකට දුක් වෙන්නේ නැති හිතක් නෙමෙයි. සංවේග විය යුතු තැන සංවේග නොවෙනවා නම් ඒක හොඳ හිතක් නෙමෙයි. පින්නතුනේ රහතන් වහන්සේලා සංවේග වෙන්න ඕන තැන සංවේග වෙලා තියෙනවනේ. බුදුරජාණන් වහන්සේ සංවේගයේ දනවන්න උවමනා තැන්වලදී සංවේගයේ දනවලා තියෙනවා. ඒ නිසානේ පින්නතුනේ තම සුළු මෑණියන් වහන්සේ මහා ප්‍රජාපති ගෝතමයන් වහන්සේගේ ආදාහනයේ පසුපස ගමන් කරේ. ගල් හිතක් තිබ්බනම් කියන්න තිබ්බා ඕක කුණු ගොඩක් ඔන්න එකින් දානවල කියන්න පුළුවන්. එහෙම කිව්වේ නෑ. එහෙමනම් මේ හුදෙක් අපි නිර්මාණය කරන්නේ මොකවත් නොදැනෙන ගල් හිතක් නෙමේ. ධර්මාවබෝධයෙන් යුතුව ධර්ම සංවේගයක් උපදින, ධර්ම සංවේදනා හටගන්න තියෙන හොඳ දැන් වේදනාවල් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ලස්සන පරිසරයන් දැකපු හැම අවස්ථාවකදීම ආනන්ද හාමුදුරුවන්ට ප්‍රකාශ කරලා තියෙනවා ආනන්දේ බොහෝ මනහර ඕ චමත්කාර පෙදෙසක් මනහර ආරණ්‍යයක් හොඳ මිනිස්සෙක් මුණ ගැහුනාම හොඳ මිනිස්සෙක් උතුම් මිනිස්සෙක් නරක කෙනෙක් හමුනාම මහා පාපතරයෙක් කියලා මේ කොහොමද ඒ ධර්ම සංවේදනාව තිබුණා උන්වහන්සේලාට නැත්තේ පංච නීවරණ නැහැ දස සංයෝජන නැහැ ඒ නිසා අපි මේ අවබෝධයේ මහා පුළුල්ව ඇති කරගන්න ඕන දෙයක්. සියල්ලට නොබැඳී වාසය කරන්න පුළුවන්කම තියෙන්නේ තම තමන් බැඳෙන සියල්ල තුල තමන් විදර්ශනා කරලා බලන්න. තේරුණා නේද? ඒ විදර්ශනා කරලා බලන්නේ එපයි කියන අදහසින් නෙමෙයි. සමහර විටක ඔබේ සිතවිලි දහාමීම කෙලවරට යනවා. දැන් ඔබට අපි හිතමුකෝ ඔන්න අලුතෙන් ඇති වෙනෝ මේ බණහගෙන යද්දි හිතනවා ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඕන කියලා. මන ධර්ම ටික අතෑරලා දාලා ව්‍යාපාරයක් කරන්න ඕන කියලා හිත සිතක් පහළ වුණා. පහළ වුණාට පස්සේ ඒකේ තියෙන පූර්ණ අර්ථය සහ වැදගත්කම තේරුම් අර ගැනීම සඳහා තමන් දිගටම විදර්ශනා කරනවා. හිතේ ශක්තියෙන් හිත පෙන්නයි සාර්ථකත්වයේ දිගටම සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට යන්න ඔබ වයසට යනකම්ම යන්න. වයසට ගිහිල්ලා තට්ටු 10ක ගොඩනැගිල්ලක ඉඳගෙන බිම දිහා බලන් ඉන්න. ශාල සුපර් මාකට් එකක අධිකාරියෙක් වෙලා බිම දිහා බලන් ඉන්න අවුරුදු 60ක් 70ක් 80ක් 90ක් වෙලා එතකොට විදර්ශනාව කෙරෙනවා. තේමනා නේද පින්නතුනි? මමත් එහෙම කළා. මම හැදුව ලංකාවේ තියෙන උසම ගොඩ නැගිල්ල. හදලා උඩම තට්ටුවට එලා බිම බලාගෙන හිටියා. එතකොට මගේ හිත මට එතෙන්දි කිව්වේ මොකද්ද? නුඹ තුඹසක් හැදුවා. නුඹ ජීවිත කාලෙම හවුපින යුතුකම වගකීම මුකුත් හිතන්නතෝ මහා තුඹසක් හැදුවා. දැන් ඒකේ නයි පුළොංගු තලගොයි පදිංචි වෙලා. මම මේ කතාව දේශනා කරලා තියෙනවා. මං අවුරුදු 70ක් 80ක් වෙලා ලෙඩ ඇඳීවි. පල්ලෙහා පාටි දානවා, කනවා, බොනවා, වයනවා, නටනවා මට බෑ. මට ඉරිසියයි. මගේ ගොඩ නැගිල්ල වෙන මිනිස්සු පාටි දානවා ඇවිල්ලා නයි පොළොංගු. ඒකයි තුබස කියලා කියන්නේ. සමහර විටක අපේ ජීවිතවල අත්දැකීමත් ඕක නේද? බෑනලා ලේලිලා ටික එකතු වෙලා පාටි දානවා අම්මලා කාමරයකට වෙලා තෙල් ගගා ඉන්නවා නේද? මුන්ට කොරාට වැඩිය හොඳයි බල්ලන්ට ආපරන් දුන්න නම් කියලා පස්සේ හිතෙනවා. එහෙමම නෑ, හොඳ දරුවෝ ගොඩාක් ඉන්නවා. ඉතින් ජීවිතේ යම් යම් අරමුණු පහළ වෙනවා පින්නතුනේ. ඒ අරමුණු වල කෙලවරට යන්න ඕන. කෙලවරට යන්න ඕන. කෙලවරට ගියාම තමයි අපිට ඒකේ තියෙන සැබෑම ප්‍රතිඵලය දකින්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මහා ලොකු කෙලවරකට යන්න දෙයක් නැහැ. ඔබට වයසෙන් අවුරුදු 80ක් 90ක් 100ක් වෙනකන් යන්න පුළුවන්. යන්න පින්නතුනේ ඒ දේ හොඳටම හිතට හේතු ගැන්වෙන්නේ නැතුව හිත ඒක අතාරින්නේ නැහැ. කකුළු මස් කන්න ආස වෙච්ච මිනිස්සයට කකුළු මස් කෑල්ලක් කනකම් ඒ ආසාව ගියේ නැහැ. ඒ චිත්තහත් කුමාරය කියලා කෙනෙක් හිටියා. එයා හත්වතාවක් ගිහි ගිය තෑරලා ගිහිල්ලා ගෘහ ජීවිතයට යනෝ, ආයි වගාවක් කරනු, ළමේ කදනු, ආයියනු. ආයි ටික කාලයක් මහන වෙලා ඉන්නකොට ආයියනු, ආයි ගිහිල්ලා හේන් ගොවිතැන් කරනු, ආයි ළමේ කදනු, ආයියනු. කොහොම හෝ මොහොම හත්වතාවක් ගිහිල්ලා අවසාන ඒ දේ තුළම ඒ තැනැත්තා හැප්පිල හැප්පිලාම ආදීනවය දැකලා අර ධර්මය අහල ප්‍රගුණ වෙලා තිබුණු නිසා ආරාමයට එනකොට සකදාගාමි මාර්ගඵලයට පත් වෙලා ඊට පස්සේ මහණ වුණා. ඊට පස්සේ අනිත් මාර්ගඵලවලින් අරිහත්ත්වයට පත් වුණා. හිත පින්නතුනි ලේසියෙන් දෙයක් ගලවන්නේ නෑ. හිත ගලවන්නේ ප්‍රත්‍යක්ෂතාවයෙන්ම තමයි පින්නතුනි. යමක් පිළිබඳව තියෙන ප්‍රත්‍යක්ෂතාවයෙන්ම තමයි. මට වැඩක් නෑ, මට වැඩක් නෑ මේ දේවල් කියන අවබෝධය තියෙන්නම ඕන පින්නතුනි. දැන් ඔය ඇත්තු හිතන්නකෝ, නිකන්වත් මම රස්සාවකට මිල මුදලකට පොඩි යාන වාහනයකට මොටෝ සයිකලයකට බැඳුන නම් එහෙම අද මෙතන ඉඳීද? ඉන්නේ නෑ. බොහෝම සුළු දෙයකට පරම්පරාවෙන් හම්බ වෙන අක්කර කාලට මේක අතහැරලා ගියොත් අපේ මේක මල්ලියම තනින් ගන්නේ ඔක්කොම කියලා හිතුණා නම් මං තොට දෙන්නේ නෑ මේක කියලා හිතුණා නෑ. එහෙම නැත්තම් මම මේව දාලා යනකොට මගේ දේවල් අනිත් අය ගන්නේ කියලා හිතුණා නම් ඉන්නේ. සසරින් මිදෙන්නෙත් නැහැ, මහාන වෙන්නෙත් නැහැ නේ නං. එහෙමත් නැත්තම් කොහේ හරි යන ගෑනු පරාණයකට රැවටුණා නං. මම දැක්කේ පින්නතුනේ ඒවා අර ග්‍රාමෝ හීනෝ පූතජ්ජනිකෝ කියන මට්ටමින් ග්‍රාම්‍යයි හීනයි මේවා තුළ මුළු ජීවිත කාලයම වැය කරන්න තරම් දේවල් නෙමෙයි. මේවා ඉතාම ස්වල්ප දේවල්, ස්වල්ප ආස්වාදයන් තියෙන මහා බරපතල ආදීනවයන් තියෙන සුළු දේවල් කියලා දැරලා ඒව හිතින් අත්හැරලා දැම්මා. නැත්තං ඉතින් මිනිස්සු සටන් කරලා වලි දාගෙන වැඳලා පුදලා ධනින් වැටිලා ලබා ගන්න දේවල් අලිවමලා කෙල පිටක්සේ අතහැර දානවා. එහෙම අතහැර දාන්න පුළුවන්කම තිබුණේ සසර පුරුදු කරපු ගුණ තිබුණු නිසා. දැනුත් ඒවා තියෙන ඔක්කොම, නමුත් පාපිස්සක් නැසේ පාවිච්චි කරනවා. ධනය තියෙනවා, ප්‍රසිද්ධිය කීර්තිය තියෙනවා, සම්භාවනීය තත්ත්ව තියෙනවා, තනතුරු තානාන්තර තියෙනවා, පාපිස්නක්සේ පාවිච්චි කරනවා. පාපිස්නක්සේ පාවිච්චි කරනවා කියන එක තේරුම ගණනකට නොගෙන නියපිටින් උඩට ගන්නේ කියලා කියන්නේ. අන්නේකින් අදහස් කරන්නේ ලෝකය ඇසුරු කරන විදිය. එකොට බුදුරජාණන් වහන්සේටත් අර කසාදයක් කරලා දෙන්න හැදුවනේ පාසලකුණු දැකලා. කවුද? ආගන්තුකය. එතකොට බුදුහාමුදුරුවෝ මොකද මතක් කරේ? මම පාපිස්සක් හැටියටවත් භාවිතා කරන්නේ කිව්වා. පාපිස්සක් හැටියටවත් තෝන්නේ නැහැ කිව්වා. බලන්නකෝ හැටි. බුදුහාමුදුරන්ට දෝණිය ඇඳ සෙට් කරන්න කල්පනා. ඉතින් මිනිස්සු ඒක තමයි කියන්නේ පිනුතුන්. දැන් ඕකෙන් හිතාගන්න බුදුරජාණන් වහන්සේ මොනතරම් සාමාන්‍ය මට්ටමක වගේ පෙනුමකුත් සමහර අයට පෙනිලා තියෙනවද? ඒ මිනිසුන්ගේ බුද්ධි පරිමාව අනුව තමයි බුදුහාමුදුරුව පෙනුනේ. ද්වේෂ සහගත මිනිස්සුන්ට බුදුහාමුදුරුව දේශ සහගත විදියට පෙනුණා. තණ්හාවෙන් හිටපු මිනිස්සුන්ට තණ්හා අධික කෙනෙක් වගේ පෙනුණා. ආගම්වාදීව හිටපු මිනිස්සුන්ට බුදුහාමුදුරුව ආගම්වාදී වගේ පෙනුණා. ප්‍රඥාවන්තව සිටපු මිනිස්සුන්ට මහා ප්‍රඥාවන්තයෙක් ලෙස පෙනුණා. නියතමානී මිනිස්සුන්ට නියතමානී ලෙස පෙනුණා. ගුණගරුක මිනිස්සුන්ට ගුණගරුක කෙනෙක් හැටියට පෙනුණා. ඒ හැටි පින්නතුනේ දැන් මේ අපේ කරන මේ දේශනාවත් පින්නතුනේ මේ එක්කෙනෙකුට උදාරතර මහා මීපැණි කනට දානවා වගේ මිහිරි දේශනාවක්. තව එක්කෙනෙකුට ඇඟේ මස් නලියන ඕ ද්වේෂයේ උපදින වෛරයේ උපදින කාරණයක් බවට පත් වෙනවා. මේ කවුද කියලා තිබුණා මේ ඇට මාලයක් දා මාලයක් දානවා කියලා. මම මේක මාලයක් නෙමෙයි මේක නවගුණ වැලක් තියෙන කරේ. මේන්ම එකක් තමයි දලාලා ලාමා ස්වාමීන් වහන්සේ පාවිච්චි කරන්නේ. ඈ මේක භාවනාත්මක මේ ඇට මාලයක් හාමුදුරුවෝ භාවිතා නොකරන එක තමයි වැරද්ද. භාවිතා කළ යුතුයි හාමුදුරුවෝ. බලන්න ගිහිල්ලා භාවනා යෝගීව කටයුතු කරන බුරුම ස්වාමීන් වහන්සේලා ළඟ ටිබෙට් ස්වාමීන් වහන්සේලා ළඟ නැද්ද කියලා හැමෝගෙම ළඟ ඇටපාලයක් තියෙනවා. එක්කෝ අතේ තියෙන්නේ එක්කෝ කරේ තියෙන්නේ. එක්කෝ සාක්කුවේ තියෙන්නේ. හැම තිස්සෙම ගණන් කරමින් ඉන්නවා. ඉතින් ඇටමාලයක් දාන හාමුදුරුවන්ට නෙමෙයි වහිර කරන්න ඕන නැති හාමුදුරුවන්ට. ඇටමාලයක් දාන්න ඕන. මේව මාල නෙමෙයි. මේවා භාවනා කරන සඳහා භාවිතා කරන. මාල කියලා කියන්නේ අර ලස්සනේ පිණිස අලංකාරයේ පිණිස දාන රත්තරන් වලින් දාන ඒ වගේ දේවල් වලට මාල කියන්නේ. මේව මාල නෙමෙයි. මේවා නවගුණ වැල්. ඒ නිසා එහෙම දේශාගත විදියට බලන්න පුරුදු වෙන්න හොඳ නැහැ. භෞතිකවාදී හුදු සම්මුති න්‍යායන් යොමු කරගෙන ඒව තුළ දෘෂ්ටිගත වෙලා ද්වේෂය උපද්දව ගන්න හොඳ නෑ. ඒ නිසා කවදාවත් ආගම්වාදීන්, ජාතිවාදීන්, කුලවාදීන් සනීපෙට නින්ද ගිහිල්ලා සනීපෙට අවදි වෙන්නේ නෑ. අන්තවාදීකට කවදාවත් සැනසෙල්ලක් නැහැ. ද්වේෂයේ උපද්දවන්න වුන් කල්පනා කරලා 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 කුමක් හෝ පාදක කරගෙන ද්වේෂය කරනෝ. ලෝභය උපදව ගන්න කුමක් හෝ එකතු කරගෙන ලෝභය උපදවනෝ. සසර ආදීනවය නොදකින සත්වයා සසර අතරමං වෙනවා. පින්නතුනේ මේක දකින්න පුළුවන්කම තියෙන්නේ තමන්ගේ සිතෙන්මයි. තමන් මේ දෙයට ඇලිලද නැද්ද කියලා. යා අතේ තියාගෙන හිටියත් කරේ තියාගෙන හිටියත් අපිට කියන්න බෑ ඒක ඇලිලද නැද්ද කියලා. යා දැන් කවුරු හරි මෙතන වටිනා කියන ඔරලෝසුවක් බැඳගෙන එනවා. පිටින් ඉන්න කට්ටිය දකිනවා අහවල් කෙනා මෙච්චර වටින ඔරලෝසුවක් බැඳලා තියෙනවා. ලක්ෂ ගාණක් වටින. කාටද කියන්න පුළුවන් ඒක එයාගේ ඔරලෝසුවක්ද? එයාගේ අයියගේ ඔරලෝසුවක්ද? තාත්තගේ ඔරලෝසුවද? එහෙම නැත්නම් එයා ඒක හොරකම් කරලා බැඳගත්ත දෙයක්ද? එයාගේ සාධාරණ සල්ලි වලින් එයා අරගෙන බැඳගත්ත දෙයක්ද? පිට ඉන්න කාටවත් පේන්නේ නැහැ. ඒක පේන්නේ කාටද? තමන්ගේ හිතට. අන්න එතන තමයි පින්නතුනි දහම තියෙන්නේ. ඒ නිසා කාටවත් කියන්න බෑ තිබුණු පමණින් මෙයා චේතනාවෙන් මේක කොහොම වැළඳ ගන්නවද කියලා. ඒක නිසා සුද්ධි අසුද්ධි දකින්නේ තමන්. අනිත් අයට කරන්න බෑ. තමන්ගේ පිරිසුදුකම අපිරිසුදුකම දකින්නේ තමන්. ඒක කාටවත් කියන්න. ඒ නිසා තමන් බලන්න තට්ටු කළා. තමන් පිරිසුදුද කියලා එච්චරයි. පිරිසුදුයි කියලා කියන්නේ ලෝභාන්තයකට වැටිලා නැති, ද්වේෂාන්තයකට වැටිලා නැති, මෝහාන්තයකට වැටිලා නැති, මමත්වයට වැටිලා නැති කෙනා පිරිසුදුයි. මමත්වයට වැටිච්ච කෙනෙක් ළඟ එහෙමකට පිරිසුදු සිතක් පවතින්නේ නැහැ. පැවතුණු ස්වල්ප වෙලාවක් විතරයි. මමත්වයේ දුරු කළ කෙනෙක් ළඟ තමයි පින්නතුනේ අන්තයකට නොවැටෙන සිත් පහළවන්නේ ස්ථීරසාර ලෙස. පින්නතුනේ ධර්මය පසක් කරගත්ත දවසේ ඉඳලා අන්තයකට වැටෙන, ලෝභාන්තයකට, ද්වේෂාන්තයකට, මෝහාන්තයකට වැටෙන දේවල් එහෙම ආවේ නැහැ. එහෙම පහළ වුණේ නැහැ. නැත්තම් එතෙකුත් පහළ වුණා. දැන් ලෝභාන්තයකින් තොරව හොඳ ආහාර වේලක් ගන්න බැරිද? පුළුවන්. ලෝභාන්තයකින් තොරව, දෘෂ්ටියකින් තොරව හොඳ ගෙවත් දොරක් හදාගන්න බැරිද? පුළුවන්. ධර්මයේ දැක අවබෝධ කොට රජකම් කළේ. ඉතින් ගොඩාක් ගොඩාක් පුහුදුන් සමාජයත් එක්ක ගැටෙන්න බැරි නිසා ගොඩක් අය සිත දියුණු කරගන්න දියුණු කරගන්න ඒ සමාජයත් එක්ක ඈත් වෙන ස්වභාවයක් තිබුණා. බුදුරජාණන් වහන්සේ උනත් පින්නතුනි ධර්මයේ දේශනා කළා, දේශනා කළ සැනින් ඈත් වුණා. භික්ෂුවගේ වගකීම පවා භික්ෂුවට බාර දීලා බුදුහාමුදුරුව ඈත් වුණා. බුදුහාමුදුරුව මේ බාරගත්තේ නැහැ මං ඔබට සදාකාලික කන්න බොන්න දෙන්නම් කියලා. පාත්‍රය අතට දුන්න, සිවුරු අතට දුන්න. දැන් Tamanට මේ පිළිවෙතෙන් ජීවත් වෙන්නයි තියෙන්නේ කිව්වා. එච්චරයි. ඈත් වුණා. තම තමන්ගේ ආරක්ෂාව, ආරක්ෂාව තම තමා සතු කරලා දුන්නා. මනසින් අතහැරලා වැඩ කළා. එවිට පින්නතුනේ වැඩ ගොඩාක් කරන්න පුළුවන්. වැඩ ගොඩාක් කරන්න පුළුවන්. මනසින් අතහැරලා වැඩ කරන්න පුළුවන්. වැඩ ගොඩාක් කරන්න පුළුවන්. ඒ නිසාවෙන් පිරතුනේ තමන්ගේ බමත්වය අත්හරින්න තමන්ට ලොකු වීරයක් අවශ්‍යයි. අදිෂ්ඨානයක් ඕන. මේ මමත්වය අත්හැරලා දුරු කරලා මම ඉවරයක් කරනවා මයි කියන අදිෂ්ඨානය ඕන. එවිට හැම විටම තමන්ගේ මමත්වය සොයනවා පිරතුනේ. මුහුණේ කැලල් දුරු කරගන්න ඕන කියලා කණ්ණාඩි ඉස්සරහට යන කෙනා හැරි හැරි බලන්නේ මොනවද? කැලල් නේද? මුහුණේ කැලල් කොහෙද තියෙන්නේ? දැලිකුණු කොහෙද තියෙන්නේ කියලා බලනෝ. ඒ වගේම පින්නතුනේ මමත්වයේ දුරු කරන්න ඕන කියලා ධර්මයේ කැඩපත ඉස්සරහට එන කෙනා බලන්නේ මොනවද? මමත්වය කොහෙද ගෑවිලා තියෙන්නේ? විචිකිච්ඡාව කොහෙද ගෑවිලා තියෙන්නේ? සීලබ්බත පරාමාස කොහෙද ගෑවිලා තියෙන්නේ? සොය සොයා පිරිසිදු කරනවා. මල අරින පින්නතුනේ මලකඩ කඩන රන්කරුවෙක් වගේ, රත්රන්වල මල කඩා අයින් කරන රන්කරුවෙක් වගේ උපමට්ටම් කරනවා කියන බුදුහාමුදුරු පෙන්වනේ. ඉතින් ඔබේ වැඩේ කරන්න ඕන, යකඩේක මලකඩ කඩන පුජ්‍යලයෙක් වගේ මලකඩ හොය හොයා පිරිසිදු කරන්න ඕන. ලීයක ඇද අරින වඩුවෙක් වගේ හොය හොයා බල බලා ඇහින් ඒකේ ඇදේ අරිනවද නැද්ද? ඇදේ ඇරලා හරියට කෙලින් ලීය සකසල ගන්නවා. ඉතින් ඔබට තියෙන්නේත් එහෙමයි. මමත්වය තියෙන්නේ කොහෙද ගෑවිලා තියෙන්නේ? තියෙනවා නම් එතන ඇදයි. ඒක දුරු කරන්න මමත්වය ඉවත් කරන්න නැතුව මට ජීවිතයක් නැහැ. මට නම් හැඟුණේ හිමයි පිරතුනේ, මමත්වය දුරු කරන්න නැත්නම් එතන ජීවිතයක් නැහැ. ජීවිතය තියෙන්නේ මමත්වය දුරු කළ දවසේ ඉඳලා පින්නතුනේ. මම සලකන්නේ මගේ ජීවිතය කියන එක මට ලැබුණේ, අයිතිය ලැබුණේ මමත්වය දුරු කළ දවසේ ඉඳලා කියලා. ඊට එහා ජීවිතයක් තිබුණේ නැහැ. සිතට වහල්ලුණු, සිත කියන දේ කරන, සිත නිසා පීඩා විඳින දුක් විඳින හිතක් තමයි තිබුණේ. මමත්වය දුරු කළ දවසේ ඉඳලා තමයි ජීවිතය මගේ වුනේ, මට අයිති බව දැනුනේ. මගේ රුචි අරුචි විදියට මගේ සිත පවත්ව ගන්නට හැකියාව ලැබුණේ. මාර බලවේගය තියෙනකොට තමන්ගේ රුචි අරුචි පරිදි සිත පවතින්නේ නැහැ. මාර බලවේගය විසින් පවත්වන විදියට අපි රූපඩයක් වගේ නටන්න ඕන. ඒක මහා ඛේදනීය සිද්ධියක්, යටත් විජිතයක්. ඒක තණ්හා දාසෝ කියලා කියන්නේ ඒකනේ. තණ්හාවට දාසෙක්, දාසකමක් කරනවා. මායයට දාසෙක්, මායයේ තියෙන දාසකමින් නිදහස් වෙච්ච නිසා තමයි බුද්ධි අගරජ බුදුරජාණන් වහන්සේ, බුද්ධියේ රජ්ජුරුවෝ, ඥානයේ රජ්ජුරුවෝ, මුළු මහත් ලෝකයම, මේ කල්පයම, මේ මහා භද්‍ර කල්පයම බුද්ධියේ අගරජ බුදුරජාණන් වහන්සේ, වෙන කිසිම ශාස්ත්‍රවරයෙක් නෙමෙයි. ඉතින් අපි මේ ලෝකයේ සිටින වටිනම ශාස්ත්‍රවරයාගේ මඟ යන්න ඒ බණපත ටික අහන්න අපි කල්පනා කරන්න ඕන. බුදුහාමුදුරුවෝ දේශනා කරේ ආගමක් නොවන නිසා, සියලු ආගම් අදහන අයට මම කියන්නේ බුදුදහම විද්‍යාවක් හැටියට අදාරන්න. තේරුණා නේද? බුදුදහම තථාගතත්වයේ පෙන්වු, විද්‍යාව පෙන්වු දෙයක්. ඒක නිසා ආගමක් නෙමෙයි. දැන් අපි සියලුම ශිෂ්‍යෝ ශිෂ්‍යාවන් මේ මොනම ආගමක හිටියත් විද්‍යාව વિશે හදාරනවනේ නේද? ඒ වගේ බුදුදහම විද්‍යාවක්, මනෝවිද්‍යාවක් හැටියට. මනෝවිද්‍යාව පමණක් නෙමෙයි, භෞතික විද්‍යාව, තාරකා විද්‍යාව උනත් බුදුදහම ඔස්සේ දැනගන්න පුළුවන්. මේ ඒ විද්‍යාවක් හැටියට හදාරන්න. විද්‍යාවක් හැටියට ඔබේ ජීවිතය තේරුම් ගන්න, වටහා ගන්න, යොදා ගන්න කියලා මම ඉතාම ආදරෙන් අපි මතක් කරනවා. සියලු ආගමිකයන්ට ආගමක් නැහැ. දැන් මෙහි ඒක කියන්න බෑ. නමුත් මං ඔස්ට්‍රේලියාවේ ඉඳී හොඳ විදේශික මහත්මයෙක්, සුදු මහත්මයෙක් ඇවිල්ලා මගේ අතට අත දීලා ඇහුවා, මොකක්ද ආගම කියලා ඇහුවා. මං කිව්වේ ආගමක් නැහැ කියලා. මට රිලිජන් එකක් නැහැ කියලා තමයි මම කිව්වේ ඔහුට. ඔහු හරි සන්තෝෂ වුණා. ඔහුගේ මුවින් සිනහාවක් ආවා. සතුට වෙලා මාත් එක්ක ළඟ වාඩි වුණා. අමුතු ගෞරව නෑනේ ලංකාව වගේ ආමුදුරු නිකන් හිරිකිතයි වගේ වාඩි වෙන්න. එහෙම ගන්නේ මිනිස්සුයලා ළඟින් වාඩි වුණා. වාඩි වෙලා මිනිස්සයා දලයි ලාමා ස්වාමීන් වහන්සේගේ අනුගාමික මහත්මයෙක්, සුදු මහත්මයෙක්. එයා දන්නෝ ආර්ය අෂ්ටාංග මාර්ගය, පටිච්ච සමුප්පාදය. එතුමා ඒව ගැන කියන්න පටන් ගත්තා. එතකොට මෙයා මේ මුකුත් නොදැන දැහුවේ මොකද්ද ඔයාගේ ආගම කියලා? නෑ, මෙයාගේ බුද්ධිය කොතනද තියෙන කියන බලන්න. මෙයාගේ ඥාන පරිමාව කොච්චරද කියලා බලන්න ඒක ඇහුවේ. අපේ මෝඩ පහේ උන්නාස ගියානන් කියන්නේ අනිවාරෙන් කියනවා මම බුඩිස් කියලා කියනවා. කිවනං අව හිනා වෙලා ඉති ඒකටත් චාවේ මනුස්සය. කිසිම කෙනෙකුට කොහෙද මේ ආගමක් පිනතුනේ? පසු කාලයේ ඔලුවට දාගත්ත සංකල්පය අයින් කළාට පස්සේ අර බෝතලේට පිරපු වතුර කොළ පාට, නිල් පාට, මොන මොන පාට, මඩ වතුර පාට, පිරිසුදු, ඔය මොනවා හරි පොරවන පුරවන බෝතලේට මේ බෝතලේ තියෙන ටික අස් කරාම අන්න හිස් බෝතලයක්. ඒ නිසා මේ ලෝකේ ඉන්න සීලුම දෙනාට දැන් කියන්න ඕන පුරවගත්ත ආගන් ටික ඕ හලලා අර උපතේදී ඔබ හිටියා හිස් බෝතලයක් හැටියට. අන්න ඒ බෝතලයට එන්න, අන්න ඒ බෝතලයට ඇවිල්ලා විද්‍යාව හදාරන්න මුකුත් පුරව ගන්න එපා. දැන් මේ අප දේශනා කරන්නේ බෝතලේ පුරවන්න නෙමෙයි. මොකද බෝතලේ හිස් කරන්න. ඕකේ මඩ වතුර තියෙනවා, කොළ පාට වතුර, නිල් පාට වතුර, රතු පාට වතුර, පුජ්ජල වතුර, එක එක කවලම් වෙච්ච වතුර, අනේකාකාර පින්තුනේ. මට කියන්න බෑ බෝතල් දහහක දහසක් ආකාරයකට මික්ස් වෙලා පිරීලා තියෙන්නේ. ඉතින් මේක හිස් කරගන්න තරමට, අස් කරගන්න තරමට තමයි ඔබේ emptiness එව මෙව වෙන්නේ. මොනවද එක එක වචන වලින් භාවිතා කරනවා ඉංග්‍රීසි භාෂාවෙන්? ඒ වගේ තමයි සම්පූර්ණයෙන්ම නිදහස් වීමට හැකියාව ලැබෙනවා. දැන් ධර්මය අහලා ගියාම තියෙන සැනසිල්ලෙන් විතරක් තමන් සෑහීමට පත්වන්නට නුසුදුසුයි. ඔබට හැමදාම බනහන්න බෑ. එක්ක ඔබ සෙත්ත පෝච්චේ නෝ කොයි වෙලාවක හරි, නැත්තම් මම සෙත්ත පෝච්චේ. හදිසි රෝගාබාධයකින් කන් එහෙන්නේ නැතුව ගියෝ. අන්න එහෙම බනසට කියලා දෙන්න ඕන. එන්න බැරි වුණොත් අඬක් කැරිලා. දැන් සමහර අම්මලාට එහෙම වුණා. ඔය බණ භාවනාවල් වලට යන අම්මලාට මේ මෙහෙ එන්න ඇවිල්ලා නෙමෙයි කොහේ හරි භාවනාවකට යන්න ගිහපු අම්ම කෙනෙක් බස් එක නගිනකොට අඬ ගැලුණා. ඉවරයි. එයාමට අර මොනවද ඔස්ටියෝබොරෝසිස් රෝගේ මොනවද තිබිලා ඇට දිරලා ඇට කඩම් වැටිලා. ඒ නිසා මනස වැරදි උද්දීපනයන් තුළ ඉන්න පුළුවන්. ඒව දමනය කරන්න, ඒවට විද්‍යාව උගන්නන්න, ඉක්මන් කරවන්න, එයාට කරුණු කාරණා පැහැදිලි කරලා දෙන්න ඕන. එහෙම නේද? මටත් කිව්වා මාරේ ඇවිල්ලා උඹ තාම තරුණයි, උඹ කලබල නොවී ඉඳපන්, අවුරුදු 80ක් විතර ගියාම ඔබ දකින්න පුළුවන් කියලා. තේරුණානේ මං කියලා තියෙනවා? මං ඒක කෑවනම් ඒ හැම මොකද වෙන්නේ? අදත් කොහේ හරි භාවනා මධ්‍යස්ථානයක ආරණ්‍යයකට ලස්සනට පිළිවෙලට දානි වළඳ වළඳ ඉන්නවා. බෙල් එක ගැහුවාම හිරකාරය වගේ කෝලිමට යනවා. දානි වළඳනවා. කිසි අඩුවක් නෑ. ෆුඩ් සැලඩ් තියෙනවා, අයිස්ක්‍රීම් තියෙනවා, වටලප්පන් තියෙනවා, ඔක්කොම තියෙනවා. දැන්නම් නෑ මට ඒවා හම්බෙන්නේ. ඔව් තිබුණත් ඒ කන්න හම්බෙන්නේ මේ කන්නත් බෑ. ඉතින් ඒ නිසා ඒක ඉවරයි. යම කෑවනම් පින්නතුනේ තේරුණානේ? එක එක යමවල් දුන්නා කෑවේනේ. මාරේ කිව්වා මේ ගෙවල් දොරවල් වල ගිහිල්ලා අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ ඒගොල්ලෝ බලාගෙන ඉන්න කිව්වා. උඹ ලොකු එකානේ කිව්වා. මං කිව්වා අද මලුත් මං මැරෙනවද? නෑ. එහෙනම් ඒ විදිහට ජීවත් වෙන්න කියපියා. කියලා කිව්වා. ඒ මාර බලවේගවල හැම කන්න එපා. පුතා විවාහ වෙනකන්, පුතා ලොකු වෙනකන් මෙහෙම කියලා හිතන් ඉන්න එපා. අපේ ජීවිතේට එහෙම රක්ෂණයක් වොරන්ටි එකක් දෙන්න පුළුවන් කම නෑ කියලා නිරන්තරයෙන් කියලා දෙන්න ඕන. කොයි වෙලාවෙද කියන්න බෑ, මේ පඩියක් ලිස්සුවා වැටුණා ඇති පාරමාරු වෙනකොට එහෙම මෙහෙම පොඩ්ඩක් කකුල පැටලුණා නම් ඇති කහිරේ හරි කියන්න බෑ කොතනද කියලා. අද සිදුවෙන හදිසි අනතුරු රූප ඡායා ඔය බලලා තියෙන ටීවී දර්ශන වලින් ඔවුන්ට සිදුවෙන්නේ හිතන වෙලාවකද? මේ නොහිතන වෙලාවේ, මේ පදික වේදිකාවේ යද්දී, මේ පාසල් යද්දී නොහිතන වෙලාවල් වල ඒ දේවල් සිද්ධ වෙන්නේ පින්නතුනේ. ඒ නිසා මනස දිරි ගන්නන්න ඕන. මෙන්න මේ ලෝකේ තියෙන අන්තරායක බව තේරුම් අරගෙන මනස දිරි ගන්නන්න ඕන පින්නතුනේ. හරි සංවේගයි පින්නතුනේ, ධර්මය නොදක ඉන්නේ හැම ජීවිතයක් ගැනම හරි සංවේගයි. මොකද හේතුව සසර කොහෙට කොහෙට වැටිලා අවිද්‍යාව තිබුණොත් ධාම නොපෙනී කොහේ කොහේ දුක්වලට වැටේද කියලා තීරණ කරන්න බෑ. මොකද පින්නතුනේ පුහුදුන් සත්වයාට අපාය ගෙදර වැනී කියලා දේශනා කරා. මේ මහණෙනි මේ මේ නියපිටට එන වැලි වගේ සුළු ප්‍රමාණයක් විතරයි සුගතියට යන්නේ, වැඩි ප්‍රමාණයක් යන්නේ පහළ පැත්තට කියලා ධර්මයේ සඳහන් වෙලා තියෙනවා. ඒක ඇත්ත. ආකයම් දැනට අපි ගණනය වෙලා තියෙනවා, එක්ක පිරේතාත්ම, එක්ක තිරිසංගාත්ම, එහෙම නැත්තම් අර බරපතල ඒවා අවීචි මහා නරකය වගේ තත්ත්වයන් වලට ගිහිල්ලා ඒ ඇත්ත දුක් විඳිනවා. තනකෝ පින්නතුරි දේවදත්ත කියන චරිතය මේ වෙනකොටත් තව බුද්ධාන්තර ගානක් යනකම්ම මේ විලාප දෙදී මේ මොහොතේ දැවෙනවා. පිච්චි පිච්චි මස් කඩාගෙන වැටෙන ශරීරවලින් මානසික ශරීරයකින් ඒ අපායේ ගිනි දැල් අතර ඉපදිලා ගිනි දැවෙමින් පිච්චිමින් බුදුහාමුදුරුවන්ට කරපු ඒ මහා අපරාධය ගැන ඔහුම තාපයට පත් වෙමින් ඔහු දැවෙමින් කෑ ගසනවා. ඒ විපාක විඳිනවා. හිතන්නකො පින්නතුනේ වේදනාව මනසට දැනෙන එක කොහොමද කියලා. තාම බරපතලයි. දැන් මෙහි හිටියා එක මේ ආව මෙහාට එක අම්ම කෙනෙක්. එයා තමයි පවුල් සෞඛ්‍ය සංවිධානය මේ රටට හඳුන්වලා දීපු. ඒ පවුල් සෞඛ්‍ය කිව්වට මේ පවුල් සෞඛ්‍ය නෙමෙයි, පුංචි පවුල රත්තරන්. ඒක හඳුන්වා දීම සඳහා පිට රටවල් වල ගිහිල්ලා පුහුණු කරගෙන ඇවිල්ලා ළමයි ලක්ෂ ගණන් කුසේ ඉදීම ඝාතනය කරන වැඩපිළිවෙල උගන්නපු මේ නර්ස් නෝන කෙනෙක්. ඒ නෝන ගිනි ගන්නවලු පාරේ යද්දී. දැනට අපිටම කියන හාමුදුරුවනේ ගිනි දැල් විසි වෙනවා මගේ ඇඟේ. මට ඉන්න බෑ ගෙදරක. මං හැම තැනම ගිහිල්ලා මට පුළුවන් විදියට පන්සල් වලට මම මේ දන් දෙනවා, එතකොට චුට්ටක් නිවෙනවා කියනවා. එයාගේ ලොකු පුතාටත් ළමයි නෑ, පොඩි දුවාටත් ළමයි නෑ. ඇයි ඒ? කර්ම විපාක බරපතල වෙලා ගිනි ගන්නවා. ඒ ගිනි ගන්න අම්ම කොහෙද යන්නේ? අපාය ලක්ෂණ වලින් යුක්තයි. මේ රටේ ඉන්න යම් යම් පාලකෝ ඇවිල්ලා මහා මොලකාරයෝ එළියට බිහි වුණොත් මූ මරන්න උණ්ඩයක් වේදන් වෙනවා. මේ ජාතිය මරන්න ඕන බඩේදිම කියලා බඩේදිම මරණ මහා සැලැස්මක් හදලා ජාතියක් වඳ කළා. අපේ වුණොත් ඇත්ත තමයි රටට බරයි කියලා ජාතිය විනාශ කරගත්තා. තේරුණා නේද? මේ මහා පව්. දැන් අපි හිතන්නේ මේ හෙදෙහෙදියන් වෛද්‍යවරු පින් සිද්ධ කරගන්න අය, බුදුවරුකේ වගේ අය කියලා. නෑ ඒසේ ස්ත්‍රී ඉඳල පින් සිද්ධ කරගන්නත් පුළුවන් පෞසිද්ධ කරගන්නත් පුළුවන්. එතකොට පැවිදිකම කියල කියන්න මහා පින් රැස් කරගන්න තැනක් තමයි. ඕන්නම් පෞ රැස් කරගන්නත් පුළුවන් ඕන්නම් පින් රැස් කරගන්නත් පුළුවන්. එච්චරයි. ධර්ම සාකච්ඡාව ධර්ම මාර්ගය කියල කියන්නේ ඕන්නම් පෞ රැස් කරගන්නත් පුළුවන් ඕන්නම් පින් රැස් කරගන්නත් පුළුවන් මාර්ගය. ඇවිල්ල ධර්මයට සාකච්ඡා කරනවා කියලා ද්වේෂ සහගතව ගැරහුවද නින්දා කළාද ධර්මයේ දකින්න එක ඉතාම අසීරුවේ සසර බොහෝ කාලයකට ධර්මයට සත්‍යයට ගරහන්න බෑ. සත්‍යයට හිස නමන්න ඕන. අපි තර්ක කළා වාද කළා සත්‍ය ගරුකව ඒ සත්‍ය තේරුම් කර ගැනීමේ අදහසින් මිසක් අපි ඒ ධර්ම කරුණත් එක්ක සංවාදයේ දෙන්නේ කොයි වෙලාවකවත් ගරහන්නේම නෙමේ. සත්‍ය දුටු තැන හිස පාත් කරනවා දෑත් එකතු කරලා වන්දනා කරනවා සාදු සාදු කියනවා මට ඒ කාරණේ දැන් වැටහුණා කියලා. අන්න එහෙම සත්‍ය ගරුකව ධර්ම සාකච්ඡා කරන්න ඕන වාද විවාදත් කරන්න ඕන. මොකද්ද ධර්ම ගෞරවයෙන්. ඉතින් මට එහිමයි තේරුණොත් මං හරි සන්තෝෂයි. ඒගොල්ලොත් එක තර්ක කරන්නත් කැමතියි වාද විවාද කරන්නත් කැමතියි. මොකද මං දන්නවා මේ මිනිස්සයා සත්‍ය ගරුක කෙනෙක් කියලා දන්නවා. සත්‍ය ගරුක නැත්තම් දැන් මගේ ධර්ම මාර්ගයේ යන සියලුම පින්නතුන්ට මම මේ දැනුම් දෙන්නේ ඒ මිනිස්යාන්ට එක වාද විවාද කරන්න එපා. ඇයි එපා කියන්නේ? වැඩක් වෙන්නේ නැහැ. එයා කවදාවත් ඒක තේරුම් ගන්නෑ. සත්‍ය ගරුක මිනිස්සු හොයාගෙන යන්න ඕන. සත්‍යයට ගරු කරන ඇත්තට ගරු කරන මිනිස්සු. මේ නිර්වාණ ධර්මයේ සූක්ෂම ධර්මයක් පින්නතුනි. මනසින් ගැලවෙන එක ලේසි නෑ පින්නතුනි. හාවට කොහොල්ල ගුලියෙන් ගැලවෙන්න පුළුවන්. මැස්සට කොහොල්ල ගුලියෙන් ගැලවෙන්න පුළුවන්. මිනිස්සෙකුට හිතෙන් ගැලවෙන්න අමාරුයි. දැන් හාව කොහොල්ල ගුලියෙන් ගැලවුණාද? නෑ ඇලුනානේ. ඒක තමයි බුදුහාමුදුරුවෝ උපමා කරන්න පින්නතුනි. නිල මැස්සෙක් කොහොල්ල ගුලි ඇලුනා වගේ කියනවා. කොහොමද කියන්නකෝ ගැලවෙයිද කියලා මැස්සා? ගැලවෙන්න හදන හදන හේ ඇලෙනවා. ලෝකෙට වෙලා තියෙන්නේ ඒක පින්නතුනේ. දියුණු වෙන්න හදන හදන හේ දුප්පත් වෙනවා. සැප විඳින්න හදන හදන හේ දුක් විඳිනවා. තේරුණානේ? හැමදාම හිතන්නේ මේ මොන මිනිස්සයා තමන්ගේ සැනසිල්ල තියෙන්නේ මේ ඉන්න තැන නෙමේ තා හැතක්මක් ඇතින් කියලා. එහෙම හිතන්න එපා. බුදුහාමුදුරුවෝ දේශනා කරනට කියන දවසක් අනේ බුදුහාමුදුරුවෝ ලක්ෂයක් තියෙන මිනිස්සයෙක් දෙකක් ගැන හිනමවනවා කියනවා. ඊට පස්සේ දෙකක් තියෙන මිනිස්සය ළඟට ගිහිල්ලා ඇහුවම මිනිහා කෝටියක් ගැන හිනමවනවා කියනවා. ඊට පස්සේ මම ගියා කෝටියක් තියෙන මිනිස්සෙක් ළඟට. කෝටියක් තියෙන මිනිස්සෙක් ළඟට ගියාම කෝටි 10ක් 15ක් හිනමවනවා කියනවා. කෝටි 10ක් 15ක් තියෙන මිනිස්සෙක් ළඟ ගියාම ප්‍රකෝටියක් හිනමවනවා කියනවා. ඉතින් කොහෙද තියෙන්නේ? ඈ කොහෙද සැනසිල්ල තියෙන්නේ? සැනසිල්ල මේ මොහොතේ උදා කරගන්න. ඊට පස්සේ සැනසිලි දායක විදියට මුදලට වහලෙක් නොවේ මුදල වහලක් වහල් භාවයට පත් කරගෙන නෑ මුදල පාපිස්සක් කරගෙන ආර්ථිකය ගොඩනගන්න. හැබැයි මුදල නිසා ජීවත් වෙනව නෙමෙයි ජීවිතයට මුදල අවශ්‍ය නිසා එකතු කරනවා මිසක් මුදල ජීවිතේ නොවේ. එහෙමනම් එයාගේ මුදල කියලා කියන්නේ චිත්ත පාරිශුද්ධත්වය, සිතෙහි දියුණුව, සිතෙහි සංවර්ධනය. හිත පැහැදිලි වෙනකොට පින්නතුනේ මඟ පැහැදිලි වෙනවා. මඟ පැහැදිලි වෙනකොට තමන් අදිෂ්ඨාන කරන දේ තමන්ට කරගන්න හැකියාව, තමන්ට ඕන දේ කරගන්න පුළුවන් හැකියාව නිර්මාණය වෙනවා. ඒක තමන්ට තියෙනවා. ඉතින් මම ප්‍රාර්ථනා කරපු ටික මට තියෙනවා. මම ප්‍රාර්ථනා කරේ මගෙන් සමාජයට මට කරදරයක් නොවන විදියට සේවයක් වෙන්න ඕන. දැන් මම ලෝකෙම පටලවා ගන්නේ නැතුව සීමිත ප්‍රමාණයක දේශනා සමුදායක් කරමින් පින්නතුන්ට උපකාර කරනවා. මට පාඩුවේ ඉන්න ඕන. මට කවුරුත් එක ගැටෙන්න බෑ, රණ්ඩු කරන්න බෑ, අයිතිවාසිකම් වලට මම පොර කෑවේ නෑ, කන්නේ නෑ. මට පාඩුවේ ඉන්න ඕන, පෑදිලිව තියෙන්න ඕන. දැන් මේ ආරාම පූජ කරන වෙලාවෙත් අපේ මම මහත්තයටත් කිව්වා මට ඕනේ නෑ මහත්තයාගේ නම් ගම් වලට මේක යොමු කරගන්න කියලා. ජී මහත්තයාගේ චීරණයට පූජා කිරීම ඒවා සිද්ධ කරා. නමුත් එතකොට තමන් තේරුම් ගන්නවා මේකේ ස්වභාවය මේකයි කියලා. තමන්ට තමන්ගේ කොටසේ පාඩුවේ ඉන්න පුළුවන්කම තියෙනවා. එනිසා ඒක පිරිසුදු බවක් තියෙන්න ඕන. හැබැයි මම මුලින්ම මට පොඩි කොටසක් පර්චේස් 10ක් ගන්නේදී නම් මම ওই කතාව වෙනස් විදියකට කිව්වා. දෙනවා නම් අත්හැරලා සම්පූර්ණයෙන්ම මට ලියලා දෙන්න ඕන, නැත්තම් නොදීටපිය කියලා. ඇයි? ඇයි එහෙම කිව්වේ? මම දන්නවා එහෙම දෙනවා නම් දෙන්නේ ලෝභ සහගතව. ඒ ලෝභ සහගතව ඒ ලනුව තියාගෙන ඉන්නේ මොකටද කියලා මම දන්නවා. පොඩ්ඩ වැරදුන ගමන් ගස්සනවා, ගැසපු ගමන් මං එළියේ. තේරුණා නේද? ඉතින් ඒක තේරුම් අරගෙන මම අර ඉන්න හිටින්න තමන්ට සැකපෙන්න තියෙන තැනට මම කැමති නෑ. ඒකට කවුරුත් අනකරනවට මම නිදා ගන්න ඕන මේ වෙලාවට, අවදි වෙන්න ඕන මේ වෙලාවට, අරකට ඵලයක්, මේකට ඵලයක්, මේක කරපම් මේක නොකරපම් බලපෑම් කරනවට කැමති නෑ. මනුස්සයෙකුනේ දහසක් තියෙන්නේ පැනේ. එහෙම තියෙනවා. අපි සමහර මධ්‍යස්ථානවල සිරකාරය වගේ තමයි. ටංගාල ගන්න අරගෙන නැගිටින්න ඕන. ආයි නින්ද ගියේ නැතයි තව නිදිපතේ, එහෙම හරියන්නේ නැහැ. ආයි ගන්ටාරේ ගහවගම ලයිට් නිවන්න ඕන. ආයි තා පොඩ්ඩක් පොතක් බලන්න ඕනේ. ඒව හරියන්නේ ඔක්කොම ලයිට් නිවන්න නිදා ගන්න ඕන. ඒක හරි ෂෝක් වෙන. බඩ කිනේද නැද්ද ඒක වැදගත් නැහැ. ගන්ටාරේ ගහවහම ගිහලා කන්ට ඕන. කන්න පුළුවන් මොකද්ද බැරි එක මන් දන්නේ නැහැ. තියෙන දේ කාගෙන යන්න ඕන. ඒකනේ මහන වෙනවා නම් ඌරෙක්ගේ කටකුයි කිඹුලෙක්ගේ හමකුයි තියෙන්න ඕන කියලා කියන්නේ. අපිට ඔක පොඩි කාලේ අපේ හාමුදුරුවෝ කියලා දුන්නා. මොකද්ද? ඌරගේ කට කියන එකේ අදහස ඕහොන දෙයක් කන්න පුළුවන් වෙන්න ඕන. දෙන්නේ මොකද්ද? ඕන දෙයක් කන්න පුළුවන් වෙන්න ඕන ඌරා වගේ. කිඹුලගේ හම වගේ කියලා කියන්නේ මොකද්ද? දියේ ගොඩේ ඕනම තැනක ඉන්න පුළුවන් කිඹුලට. හීතලේ ඉන්නත් පුළුවන්, රස්නෙට ඉන්නත් පුළුවන් කිඹුලට. ආන්නේ නිසා කිඹුලගේ හමකුයි ඌරගේ කටකුයි තියාගෙන මානවයන් කෙවවා. එච්චරයි. ඉතින් පින්නතුන් මේ ධර්ම කරුණු සියල්ල උපයෝගී කරගෙන අප්‍රමාදීව නිරන්තරයෙන් බුදුහාමුදුරු මතක් කළා අප්‍රමාදහින සම්පාදේත. අප්‍රමාදීව මේ සංයෝජන ධර්ම ප්‍රහාණ කිරීමේ කටයුත්තෙහි නියලෙන්න නියලෙන්න නියලෙන්න. හිතට එතකොට දැනෙනවා පින්නතුනි මැරෙනවා වගේ එකක්. එතකොට කියන්න තෝ මරන්න තමයි හදන්නේ මම. ජීවත් කරවන්න නෙමෙයි මරන්න තමයි මේ ට්‍රයි එක. ඈ සමහර අයට එනවා කියනවා අනේ හාමුදුරනේ මම ගැස්සිලා නිකන් මැරෙන්න වගේ හැදුන බය වුණා කියලා. ඉතින් බය වෙන්න දෙයක් නැහැ. මරන්නනේ අපි මෙච්චර කල් ට්‍රයි කරේ. එතකොට මැරෙන්න හදනකොට බය වෙන්න ඕනව නැහැ. මරන්නයි මේ බලන්නේ මොන ක්ලේශ පරිනිර්වාණය කරන්න. කෙලෙස් මරන්න, කෙලෙස් පරාජය කරන්නයි මේ උත්සාහ කරන්නේ. එතකොට අනේ ඔක්කොම නැති වෙනවනේ. ඒ සිත මැරෙනකොට ඒ හිතේ ඉන්න ස්වාමිය නැති වෙනවා, ඒ හිතේ ඉන්න බිරිඳ නැති වෙනවා, මිය යනවා, ඒ හිතේ ඉන්න අම්මා තාත්තා නැති වෙනවා, ඒ හිතේ ඉන්න මම මගේ දේපළ ටික ඔක්කොම මැරෙනවනේ. මාරය තොපමා තාම කෙටි කාලයකට මේ වයින් රවට්ටල නේද තියෙන්නේ, සායම් කළ නේද තියෙන්නේ. ඈ මම ඉතින් රැවටීමෙන් හිටියත් මට අයිතියක් තියනවද? ඒවා මගෙන් වෙන් වෙන දිනේ හරි ඒවයින් මං වෙන් වෙන දිනේ හරි මේ අහවල් දවසේ කියලා කියන්න බැහැ. ඉතින් තව කාලයක් රැවටිලා ඉන්නවට වැඩිය හොඳයි. මාරය තාගේ දේ තාම ගෙනියනු. මේ සංවාද අනිවාර්යෙන් එනවා පින්නතුනි හිත ඇතුලේ. මේ ධර්ම මාර්ගයේ යන අයට මේ සංවාද එනවා. ක්ලේශයන් වලට වහලෙක් වෙන කෙනෙකුට බින්දතර නිවන් දකින්න බෑ. කෙලෙස් තිබුණට කමන්න වහල්ු වෙන්න බෑ. අන්තගාමී වෙන්න බෑ. වහල්ුනොත් ඉවරයි. කෑම කන්න පුළුවන් පෙරේතෙක් වුණොත් ඉවරයි. කෙලෙස් තියෙන්න පුළුවන් වහලෙක් වෙන්න එපා. ධනෙ තියෙන්න පුළුවන් වහලෙක් වෙන්න එපා. ධනෙ ඌමනා වෙන්නත් පුළුවන් වහලෙක් වෙන්න එපා. තමන්ට යම් කිසි මාන්නයක් තියෙනවා වෙන්න පුළුවන් ඒකේ වහලෙක් වෙන්න එපා. දැන් මාන්න උද්දච්ච සිත තියුණාම ඒකේ ගොඩාක් අය වහලේ. දැන් ඔය ධනෙම තමයි ජීවිතේ කියලා පෝසත් වෙච්ච උදවිය ජීවිතේ කැප කරගෙන මිනි මරාගෙන ඒගොල්ලෝ ධනෙය තුල වහලෙක් වෙලා ධනෙය තුල උද්දච්ච වෙලා ධනෙය තුල මාන්නේ හටගෙන ඉතින් ගැලවෙන්න බෑ. ඔවුන් සදාකාලික ධනවතෙක් කියන ස්වරූපයෙන් වැඩ කරනවා මිස මේ ඒකේ නිදහස් වෙන්නේ නෑ. එනිසා මාන්නය දුරු කරන්න කිසිම දෙයක් නිසා කුල මාන්නය, දල මාන්නය, මච්චරිය මච්චරිය කියලා කියන්නේ මේ මේ මේවයි ආසත්ත භාවයන් පුරුදු කරන්න එපා. ඒවා පරීක්ෂා කරලා බලලා සුද්ධ පවිත්‍ර කරගන්න පුළුවන් තමන්ටමයි. මොකද සිත තමන්ගේ, සිත තමන්ගේ. ඒක කොහොමද දැනගන්නේ? දැන් බිබිලි ඇඟේ තියෙනවා නම්, තුවාල ඇඟේ තියෙනවා නම්, ඒ තැනත්තාටම ඒ තැන්වල කැක්කුම් දැනෙනවා. එතකොට මේ සිතේ මේ මච්චරියන් තියෙන අයට මොකද වෙන්නේ? ඒ තුවාල තියෙන තැන්වල පින්නතුනේ කැක්කුම් තියෙනවා. අන්න ඒකෙන් අඳුනගන්න මේ මමායනයන් මේ තියෙනවා. මේවා අස්ථීරයි, තාවකාලිකයි කියන යථා අවබෝධය ඔබේ සිතට ඔබ විසින් දෙන්න ඕන. දැන් අපි මේක ඔබේ උඩු සිතට දෙනවා. ඔබ ඒක යටි සිතට අරන් යන්න ඕන ඔබ විසින්ම. යටි සිතට යමක් පවසන්නේ ඔබේ සිය කැමැත්තෙන්මයි. එහෙම නැතුව අපිට යටිසිතට යමක් දෙන්න බෑ. ඔබ කැමති වෙන්න ඕන. දැන් සමහර මිනිස්සුන්ට අපි කිව්වොත් එහෙම උදාහරණයක් වශයෙන් මේ වාහනයක් එහෙම තිබුණාම හොඳයි නේද කියලා හාපෝ බෑ හරි කරදරයි කියනවා. දැන් බල එයා විසින් එයාට දෙන්නේ නැත්තම් යටිසිතට ඒ අවශ්‍යතාවය එයාගේ එක කෙරෙනවද? කෙරෙන්නේ නෑ. එයාට ඒක ඌමනාවක් ඇති වෙන්න ඕන. එහෙම වුමනාවක් ඇති වුණොත් තමයි ඒදී සිද්ධ වෙන්නේ. තේරුණානේ? දැන් මේ ධර්මයේ දැක්කට පස්සේ හරි දෙයක් සිද්ධ වෙන්නත් ඒත් එහෙම ධර්මශාලාවක් ඕන කියලා වුමනාවෙන්න ඕන එහෙමුණුත් විතරයි ධර්මශාලාවක් හැදෙන්නේ. පාරේ නවත්තර කරලා වාහන තියෙනකොට කවුද මිනිස්සෙක් වාහනයක දාවගෙන ගිහින් තිබුණා තව මිනිස්සෙක් මට මේ කෝල් කරලා බැන්න පාරේ වාහන අතර කරලා තියෙනවා අපිට යන්න විදියක් නැහැ කියලා. ඊට පස්සේ අපිට පාකින් එක අවශ්‍යතාවයක් ඇති වුණා. ඉතින් අපි මේ ඉන්න සියලු පින්නතුන් එක රාසි වෙලා ඒක ඔයත්තු ගත්තා. මං ගත්තේ නැහැ. මං ඉඳලා හිටලා ඇවිදිනවා විතරයි. ඒසම ඔයත්තු එක ගත්තා. ඒක තියෙනවා. ඒ වගේ මොකක් හරි අවශ්‍යතාවයක් ඇති වෙන්න ඕන. ඒක යටිසිතට පණිවිඩයක් යන්න ඕන. එතකොට තමයි ඒක වෙන්නේ. ඒක හැදෙන්නේ. එතකොට නැති වෙන්නෙත් එහෙමයි, හැදෙන්නෙත් එහෙමයි. දැන් බලන්න මේ මොහොතේ අත්හරින්න පුළුවන්ද කියලා ඔබ රැස් කරගත්ත සියල්ල අත්හරින්න පුළුවන්ද කියලා බලන්න. ජීවිතේ පුරාම නොයෙකුත් දේවල් රැස් කරා. නම්බුව රැස් කළා, දරුවෝ රැස් කළා, පරම්පරාව රැස් කළා, ධනය රැස් කළා. දැන් මේ ඔක්කොම අත්හරින්න පුළුවන්ද? කැමතිද? ඒ ඔක්කොම අත්හරින්න පුළුවන් නම් ඒ අත්හැරපු දයාතට නිවන හම්බ වෙනවා. ඒවා තුළ පිරිලා තියෙනවා නම්, පිරී ඉතිරි තියෙනවා නම් නොයෙකුත් දේවල්, ඒ දයාතට නිවන හම්බ වෙන්නේ නැහැ. මොකද ඒ දයාත වෙන දේවල් වලින් පිරිලානේ. දැන් මම මෙහෙම දයාතෙන් මෙහෙම යමක් මෙහෙම දරාගෙන ඉන්නවා නම් පින්නසුනේ, මෙහෙම දරාගෙන ඉන්නවා නම් දයාතෙන්, ඉතින් මගේ වෙන දෙයක් හම්බ වෙන්නේ කොහොමද මේ දයාතට? නිවන ලැබෙන්න මේ දෑත හිස් දෑතක් වෙන්න ඕන. ඒ කියන්නේ විමුක්ති සිතක් වෙන්න ඕන, විමුක්ති ඥානයක් වෙන්න. මේ බලන්න දැන් මගේ දෑත නිවනේ. ඔබට පේනවද මගේ දෑත මත නිවන තියෙනවා? දකින්න මේ මගේ දෑත මත තියෙන නිවන. නූගත් මිනිහෙකුට මේක ඇහුනොත් මට කියයි ඌ පිස්සෙක් කියලා. මහා දාර්ශනිකයෙකුට මේක ඇහුනොත් ලෝකයේ දෙන උත්තරීතරම ධර්මයේ ඉතාම සරල විදියකට අනේ අපිට පෙන්නවා කියලා කියන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා මෝඩයෙකුට මෝඩය ලෙස පෙනෙන්නත්, ඥානවන්තයෙකුට ඥානවන්ත ලෙස පෙනෙන්නත් ඉඩ තියෙනවා. මේ කාරණයෙන් අපේ එක ස්වාමීන් වහන්සේ කෙනෙක් අවබෝධ වුණා. උන්වහන්සේගෙන් ඇහුව ප්‍රශ්නයක්, නිවන දැන් දුන්නොත් ඔබ ලබා ගන්නවද? නැවැත්තගෙන් ඇහුවොත් ඒ ප්‍රශ්නේ මොකද උත්තරේ? නිවන දැන් දෙනෝ, මේ දැන් දෙනෝ ඔබ ලබා ගන්නවද? මොකද උත්තරේ? දෙන්න අමාරුයිනේ. ජීවත් වෙන්න ඕන මට්ටමට යන්තම් සැනසෙල්ලක් ඇති කරගෙන එදා වේල ආර්ථිකය තුලත් ඉන්නවා අපේ සමාජයේ. එදා වේලේ කට්ටිය ඉන්නවා. එදා හම්බ කරන්න ඕන, එදා වේල කන්න. ඒගොල්ලන්ට කියන්නේ එදා වේල. සමහර අයට නම් තමයි තියෙන්නේ පරම්පරා ගානකට හරි කන්න බොන්න ඉන්න සල්ලි දෙන. ඒගොල්ලෝ එදා වේල නෙමෙයි, පරම්පරා හතකට ඇති ධනෙ තියෙනවා. ඉතින් අපි සැනසිල්ලේ පෝසත්කම එදා වේලද? එහෙම නැත්නම් සසරේ ආත්මයක් ආත්මයක් පාසා පවතින සැනසිල්ලක්ද? මට නම් පේන්නේ සැනසිල්ලේ නම් එදා වේල තමයි ඉන්නේ. එදා වේලට ඇවිල්ලා බණ ටික අහනවා, එදා වේල සප්පායම් වෙලා යනවා. එදා වේලට හරියන මනස හදාගත්තා, ගියා. ආයි ලබන සතිය වෙනකොට හුලම් බහැලා ආයි යන්න ඕන බණ ටිකක් අහන්න යනවා. මමත් ඔහොම හිටියා. මම මනසට අවවාද කළා, ලැජ්ජයි යකෝ, ලැජ්ජයි කියලා එහෙම කිව්වා. ප්‍රමාද කරන්න නොයෙකුත් වචන තියෙනකොට වීරිය උපදවන්න වචන දහසක් මම මනසට එකතු කළා. මට ඇත්තටම මේ උහුලන්න බැරි වෙච්ච වචනේ තමයි ධර්මය අවබෝධ කරනුගත් හැම කෙනෙක්ම කාන්තාවක් කියලා කිව්වා. තේරුණා නේද? ඒක අදහස් වෙන්නේ කාන්තාව කියන්නේ කාන්දම. ඒකට එක එක නිර්වචන ඇති. නමුත් ධර්මයේ කරුණ පැහැදිලි කරන යොදන නිර්වචනය කාන්දම. කාන්දමේ ස්වභාවය තමයි අලවා ගන්න ස්වභාවය. අලවා ගන්න ස්වභාවයේ යුත්තයි පුහුදුන් හැම සිතක්ම. එතකොට ධර්මය නොදත් හැම කෙනාම කාන්තාවක් වන ඉන්න පිළිම දෙන්නත් ඇති වෙන අවසරේ. ධර්මය අවබෝධ කළ නොගත් සියලු දෙනා කාන්තාව. ඔහොම කියනකොට දැන් අපි පිරිමින්ටත් ඉහළනේ මේ පැවිද්ද. පිරිමි මාන්නයටත් ඉහළ. අපි සුපිරි පිරිමි. පිරිමින්ගෙත් පිරිමි. මේක කිව්වහම මට ඉන්න බෑ තද වෙනවා. ඇයි අපි කැමති නෑනේ පින්නතුනි කාන්තාව වගේ වෙන්න කියනවට කැමති නෑ. මොකද කාන්තාවක් වගේ, මොකද ගෑණි වගේ කියලා ඇහුවොත් එහෙම තරහා යනවා. ඉතින් ඒ නිසා අපි කැමතිම නැති මාතෘකාවක්. මේක කියනකොට මං දත් මිටි කාගෙන ඉන්නේ. ඇයි යවෝ මෙහෙම නින්දා කරන්නේ අපිට කියලා. දැන් ඔහොම එකක් කියලා කිව්වහම එක මහත්තෙක් ආවේ නෑ එදායින් පස්සේ. ඒ මහත්තයා කියව කියනවා ඒ කාරණේ කියද්දි හාමුදුරු මගේ දිහාමයි බැලුවේ කියනවා. ඒ කියන්නේ මටමයි කිව්වේ ගෑණි කියලා. කියලා මේ ආවිනේ පව්. ඒක තමයි හිතක් වැටෙනවා සමහර අයගේ. ඉතින් අපිටත් තිබුණා නේද දේශ කළ වැටෙන්න. අපිටත් තිබුණා මේ මොනවද කියන්නේ කියලා ධර්මයට නිග්‍රහ කරන්න තිබ්බා. නින්දා කරන්න තිබ්බා, වැටෙන්න තිබ්බා. නෑ අපි වැටුන්නේ. අපි නැගී සිටිය පින්නතුනේ. සඳුන් කොටේ තලනකොට සුවඳ හමන වැඩි වෙනවා වගේ පින්නතුනේ අපි තලන්න පන්නරේ ලබනවා. එහෙම නැත්තම් නැගිටිනවා වඩා වඩා දීප්තිමත් වුණා. මේ තලන්නේ හොඳට කියලා තේරුම් ගත්ත නිසා අපිට සසර දුක දැනෙන නිසා. මේ ලෝකේ අම්මේ තාත්තේ ධනයක්, සහෝදරයෙක් සහෝදරියක් කවුරුවත් පිහිටට නෑ කියලා උන් හිටියොත් ඉන්නේ උලා කන්න කියලා දැනගත්ත නිසා. ඒක නිසා සම්පූර්ණයෙන්ම ඒ බැඳීම අත්හැරලා දාලා ධර්මයට යොමු කරා. ඔබ විශ්වාස කරනවද කෙනෙක් ඔබට ආදරය කරනවා කියලා? බොරු. කෙනෙක්ට ආදරය කරනව නෙමෙයි, කෙනෙකුගේ තියෙන රූපෙට කැමති වෙනවා, සුවඳට කැමති වෙනවා, ශබ්දයට කැමති වෙනවා, මොනව හරි ඒ තියෙන ඒ පුජ්‍යලයා විසින් කරන දෙයකට මිසක් කැමති වෙන්නේ පුජ්‍යලයාට නෙමෙයි. පුජ්‍යලයාට කැමති වෙන්න පුජ්‍යලයා දකින්න එපැයි. දැන් අපිත් මේ ඇත්ත ළඟ මේ ඉන්න පුජ්‍යලයන්ට නෙමෙයි අපිත් කැමති. ඔය පුජ්‍යලයා බනහන නිසා, ඔය පුජ්‍යලයා වංශරට උදව් කරන නිසා, ඔය පුජ්‍යලයාගේ චර්යාවට, ඔය පුජ්‍යලයාගේ චර්යාවම අනිපැත්තට වුණා. ඔය පුජ්‍යලයාම ධර්මයට ගරහනවා, ඔය පුජ්‍යලයාම පන්දලට සලගන්නේ, ඔය පුජ්‍යලයාම පන්දලට ඉදි තියාගන්න වුණොත් ඒ මොකද වෙන්නේ? අකමැති වෙනවා. එහෙනම් මේ කිසි වෙලාවක පුජ්‍යලයා දකින්නෙත් නැහැ, පුජ්‍යලයාට කැමැත්තකුත් නැහැ, අකමැත්තකුත් නැහැ, ආදරේකුත් නැහැ. දැන් මට කැමතියි. ඔය ඇත්තන්ට මේ පුජ්‍යලයක් වන්න බෑ. මේ ක්‍රියාවලියකට කැමති. හාමුදුරු බණ ටිකක් කියනවා. අපි නොදන්න දේවල් අපිට දැනුවත් කරලා දෙනවා. දැනුවත් කරපු දේවල් අපිට තව පහදා දෙනවා. ඒ නිසා උන්වහන්සේට අපි කැමති. එච්චරයි. පුජ්‍යලේ දකින්න බෑ කාගේවත් තුල. කවුරුවත් කාගේවත් පුජ්‍යලයා දකින්නේ අඩුම තරමේ තමනුත් තමන්ගේ පුජ්‍යලයා දැකලා නැතිකොට කොහොමද තව කෙනෙක්ගේ පුජ්‍යලයා දකින්නේ? තව කෙනෙක්ගේ පුජ්‍යලයා දකින්නේ. ඒ නිසා පුත්තාමත්ති ධනම්මත්ති ඉති භාලෝ විහඤ්ඤති අත්තාහි අත්තනෝනත්ති. පුතෝ පුත්තා කුතෝ ධනං කියන බුදුබණ පදය ජීවිත කාලෙම තෝරගන්න ගියත් තෝරගන්න ලේසි නෑ. ඒ තරම් ගැඹුරුයි පින්නතුනේ. ගොඩාක් බෞද්ධයන්ගේ පටු අදහස තමයි අර ධම්මපදයේ කියවල පල්ලෙහා තියෙන අර්ථ විවරණය කියපු ගමන් හිතනවා අටුවාවත් පොඩ්ඩක් කියවපු ගමන් ඒ කොටසේ නිදාන කතාවත් කියවපු ගමන්ම මොකද හිතන්නේ මං ගාථාව දන්නවා කියලා හිතනවා. ගාථාව දන්නවා තමයි අවබෝධ කළේ නැහැ, ප්‍රත්‍යක්ෂ කළේ නැහැ. ඒ නිසා මේ ලංකාවේ ඉන්න කිසිම මේ පඬිතෙක් ඒ ගාථාවක් අවබෝධ කරලා නැති නිසා ඒ මිනිස්සු දැනුමේ පඬිත මිසක් අවබෝධයේ ප්‍රත්‍යක්ෂතාවයේ පඬිත නෙමේ. බුදුහාමුදුරු ඉදිරියේ හුදු දැනුමක් පමණක් හිමි පුජ්‍යලයන්ට කියන්නේ මුඩු මහන කියලා. මුඩු මිනිස්සු කියලා කියන්නේ හිස් මිනිස්සු කියලා කියන්නේ නිකන් දැනුම විතරයි. බුදු කෙනෙක් අගය කරේ ප්‍රත්‍යක්ෂතාවය, ආධ්‍යාත්මය තුළින් ධර්මය දැකීම. එකම ස්වභාවයක් ගාථා දහසකින් කියව කියව හිටියට වැඩන්නේ. ඒක ඒව නිකන් අනත්ත පද, අර්ථයන් නොදෙන පදන එලි වෙනකන් සජ්ජහායනා කරනෝ පිරිත් කියලා. කියන එක දන්නෙත් නෑ මොනවා කියනවද කියලා. තේරුණා නේද? අහන එක්කෙනා දන්නෙත් නෑ මොනව කිව්වද කියලා. පොඩ්ඩක් අර සද්දෙට කිව්වා කියලා නම් කියනවා. අර ගස්සල පිරිත් කියන්නේ එයා ගස්සල කිව්වහම හැරුණා කියලා කියන නියමෙට කිව්වා. අහවල් කෙනා පිරිත් කිව්වා නිකන් නිදාගත්තේ ගැස්සිලා හැරුණේ කියලා කියනවා. දැන් මමත් අවුරුදු 12 පිරිත් කිව්වා පිරිතුනේ. 12 මම පිරිත් පළවෙනි බණවර කියලා දෙනවා. ඉතින් මේ ඉතින් ලොකු හාමුදුරු කෙනෙක් එක්ක ඉතින් මට වැටුණ පළවෙනි බණවර. දැන් මම පෙරට කියාගෙන යන ලොකු හාමුදුරු අයියෙන් කියාගෙන යන මට කියාගෙන යන අමාරු. මම අර හාමුදුරුවොත් එක්ක අම්ඥා ඥා යම් යම් ඥා කියලා අල්ලනකෝ වරි ගෝවරි. ඒ යම් මේ සුතන් කිව කියලා ඉතින් සමහර මිනිස්සු මේ එළියටගෙන සමහර අය හිනා වෙලා තියෙනවා, සමහර අය සතුටු වෙලා තියෙනවා. අවුරුදු 12 පොඩි හාමුදුරුවනේ. දැරිනේ මොකක් කොහමද දුන්න වැඩේ අවුරුදු 12 ටිකක් හුරුයි. මොකද පිරිත් ටිකක් කියනවා පන්සලෙත් අයිනකෝ පොඩ්ඩක් හුරුයි. ඉතින් පළවෙනි බණවර කියා ගන්න පුළුවන් නිසා මේ නමුත් ඒ හාමුදුරුවොත් එක කියන්නේ ඒ තාලෙට මොකද 80ක් 90ක් 100ක් වෙනකන් යන්න පුළුවන්. යන්න පින්නතුනේ ඒ දේ හොඳටම හිතට හේතු ගැන්වෙන්නේ නැතුව හිත ඒක අතාරින්නේ. කකුළු මස් කන්න ආස වෙච්ච මිනිස්සයට කකුළු මස් කෑල්ලක් කනකම් ඒ ආසාව ගියේ නැහැ. ඒ චිත්තහත් කුමාරය කියලා කෙනෙක් හිටියා. එයා හත් වතාවක් ගිහි ගිය ඇතැරලා ගිහිල්ලා ගෘහ ජීවිතයට යනෝ ආයි වගාවක් කරනෝ ළමේ කදනෝ ආයි එනෝ. ආයි ටික කාලයක් මහන වෙලා ඉන්නකොට ආයි යනෝ, ආයි ගිහිල්ලා හේන් ගොවිතැන් කරනෝ, ආයි ළමේ කදනෝ ආයි එනෝ. ඕම හොම හොම හත් වතාවක් ගිහිල්ලා අවසාන ඒ දේ තුළම ඒ තැනත්තා හැප්පිලා හැප්පිලාම ආදීනවය දැකලා අර ධර්මය අහලා ප්‍රගුණ වෙලා තිබුණු නිසා ආරාමයට එනකොට සකදාගාමි මාර්ගඵලයට පත් වෙලා ඊට පස්සේ මහාන වුණා. ඊට පස්සේ අනිත් මාර්ගඵලවලින් අරිහත්ත්වයට පත් වුණා. හිත පින්නතුනි ලේසියෙන් දෙයක් ගලවන්නේ නෑ. හිත ගලවන්නේ ප්‍රත්‍යක්ෂතාවයෙන්ම තමයි පින්නතුනි. යමක් පිළිබඳව තියෙන ප්‍රත්‍යක්ෂතාවයෙන්ම තමයි. මට වැඩක් නෑ, මට වැඩක් නෑ මේ දේවල් කියන අවබෝධය තියෙන්නම ඕන පින්නතුනි. දැන් ඔය ඇත්තු හිතන්නකෝ නිකන්වත් මම රස්සාවකට මිල මුදලකට පොඩි යාන වාහනයකට මොටෝ සයිකලයකට බැඳුන නම් එහෙම අද මෙතන ඉඳීද? ඉන්නේ නෑ. බොහොම සුළු දෙයකට පරම්පරාවෙන් හම්බ වෙන අක්කර කාලට මේක අතහැරලා ගියොත් අපේ මේක මල්ලියම තනින් ගන්නේ ඔක්කොම කියලා හිතුණා නම් මං තොට දෙන්නේ නැහැ මේක කියලා හිතුණා නෑ. එහෙම නැත්තම් මම මේව දාලා යනකොට මගේ දේවල් අනිත් අය ගන්නේ කියලා හිතුණා නම් ඉන්නේ සසරින් මිදෙන්නෙත් නෑ, මහාන වෙන්නෙත් නෑ නේද? එහෙමත් නැත්තම් කොහේ හරි යන ගෑනු පරාණයකට රැවටුණා නම් මම දැක්කේ පින්නතුනේ ඒවා අර ග්‍රාමෝ හීනෝ පූතජ්ජනිකෝ කියන මට්ටමින්. ග්‍රාම්‍යයි හීනයි මේවා තුල මුළු ජීවිත කාලයෙම වැය කරන්න තරම් දේවල් නෙමෙයි. මේවා ඊටාම ස්වල්ප දේවල්, ස්වල්ප ආස්වාදයන් තියෙන මහා බරපතල ආදීනවයන් තියෙන සුළු දේවල් කියලා දැරලා ඒවා ඉතින් අත්හැරලා දැම්මා. නැත්තම් ඉතින් මිනිස්සු සටන් කළා, වලි දාගෙන වැඳලා පුදලා ධනින් වැටිලා ලබා ගන්න දේවල් අලියුමලා කෙළ පිටක්සේ අතහැර දානවා. එහෙම අතහැර දාන්න පුළුවන්කම තිබුණේ සසර පුරුදු කරපු ගුණ තිබුණු නිසා. දැනුත් ඒවා තියෙන ඔක්කොම, නමුත් පාපිස් ලක්ෂේ පාවිච්චි කරනවා. ධනය තියෙනවා, ප්‍රසිද්ධිය කීර්තිය තියෙනවා, සම්භාවනීය තත්ත්ව තියෙනවා, තනතුරු තානාන්තර තියෙනවා. පාපිස් ලක්ෂේ පාවිච්චි කරනවා. පාපිස් ලක්ෂේ පාවිච්චි කරනවා කියන එකේ තේරුම ගණනකට නොගෙන නියපිටින් උඩට ගන්නේ කියලා කියන්නේ. අන්න ඒකෙන් අදහස් කරන්නේ ලෝකය ඇසුරු කරන විදිය. එතකොට බුදුරජාණන් වහන්සේටත් අර කසාදයක් කරලා දෙන්න හැදුවනේ පාසලපුණු දැකලා. කවුද? ආගන්තුකය. එතකොට බුදුහාමුදුරුව මොකද මතක් කරේ? මම පාපිස්සක් හැටියටවත් භාවිතා කරන්නේ නැහැ කිව්වා. පාපිස්සක් හැටියටවත් තෝන්නේ නැහැ කිව්වා. බලන්නකෝ හැටි. බුදුහාමුදුරන්ට දෝණිය ඇඳ සෙට් කරන්න කල්පනා. ඉතින් මිනිස්සු ඒක තමයි කියන්නේ පිනුතුන්. දැන් ඕකෙන් හිතාගන්න බුදුරජාණන් වහන්සේ මොනතරම් සාමාන්‍ය මට්ටමක වගේ පෙනුමකුත් සමහර අයට පෙනිලා තියෙනවද? ඒ මිනිසුන්ගේ බුද්ධි පරිමාව අනුව තමයි බුදුහාමුදුරුව පෙනුනේ. ද්වේෂ සහගත මිනිස්සුන්ට බුදුහාමුදුරුව දේශ සහගත විදියට පෙනුණා. තණ්හාවෙන් හිටපු මිනිස්සුන්ට තණ්හා අධික කෙනෙක් වගේ පෙනුණා. ආගම්වාදීව හිටපු මිනිස්සුන්ට බුදුහාමුදුරුව ආගම්වාදී වගේ පෙනුණා. ප්‍රඥාවන්තව සිටපු මිනිස්සුන්ට මහා ප්‍රඥාවන්තයෙක් ලෙස පෙනුණා. නියතමානී මිනිස්සුන්ට නියතමානී ලෙස පෙනුණා. ගුණගරුක මිනිස්සුන්ට ගුණගරුක කෙනෙක් හැටියට පෙනුණා. ඒ හැටි පින්නතුනේ. දැන් මේ අපේ කරන මේ දේශනාවත් පින්නතුනේ මේ එක්කෙනෙකුට උදාරතර මහා මීපැණි කනට දානවා වගේ මිහිරි දේශනාවක්. තව එක්කෙනෙකුට ඇඟේ මස් නලියන හෝ ද්වේෂයේ උපදින, වෛරයේ උපදින කාරණයක් බවට පත් වෙනවා. මේ කවුද කියලා තිබුණා මේ ඇට මාලයක් දා මාලයක් දානවා කියලා. මම මේක මාලයක් නෙමෙයි, මේක නවගුණ වැලක් තියෙන කරේ. මේන්ම එකක් තමයි දලාලා ලාමා ස්වාමීන් වහන්සේ පාවිච්චි කරන්නේ. මේක භාවනාත්මක, මේ ඇටමාලයක් හාමුදුරුවරු භාවිතා නොකරන එක තමයි වැරද්ද. භාවිතා කළ යුතුයි හාමුදුරුවරු. බලන්න ගිහිල්ලා භාවනා යෝගීව කටයුතු කරන බුරුම ස්වාමීන් වහන්සේලා ළඟ, ටිබෙට් ස්වාමීන් වහන්සේලා ළඟ නැද්ද කියලා හැමෝගෙම ළඟ ඇටමාලයක් තියෙනවා. එක්කෝ අතේ තියෙන්නේ, එක්කෝ කරේ තියෙන්නේ. එක්ක සාක්කුවේ තියෙන්නේ. හැම තිස්සෙම ගණන් කරමින් ඉන්නවා. ඉතින් ඇතමාලයක් දානහා මුදුරවන්ට නෙමෙයි වහිර කරන්න ඕන නැති හාමුදුරුවන්ට. ඇතමාලයක් දාන්න ඕන. මේව මාල නෙමෙයි, මේවා භාවනා කරන සඳහා භාවිතා කරන. මාල කියලා කියන්නේ අර ලස්සනේ පිණිස, අලංකාරයේ පිණිස දාන රත්තරන් වලින් දාන ඒ වගේ දේවල් වලට මාල කියන්නේ. මේව මාල නෙමෙයි. මේවා නවගුණ බැල. ඒ නිසා එහෙම දේශාගත විදියට බලන්න පුරුදු වෙන්න හොඳ නෑ. භෞතිකවාදී හුදු සම්මුති න්‍යායන් යොමු කරගෙන ඒව තුළ දෘෂ්ටිගත වෙලා ද්වේෂය උපද්දව ගන්න හොඳ නෑ. ඒ නිසා කවදාවත් ආගම්වාදීන්, ජාතිවාදීන්, කුලවාදීන් සනීපෙට නින්ද ගිහිල්ලා සනීපෙට අවදි වෙන්නේ නෑ. අන්තවාදීකට කවදාවත් සැනසිල්ලක් නෑ. ද්වේෂය උපද්දවන්න ඔහුන් කල්පනා කරලා 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 කුමක් හෝ පාදක කරගෙන ද්වේෂය කරනෝ, ලෝභය උපදව ගන්න කුමක් හෝ එකතු කරගෙන ලෝභය උපදවනෝ, සසර ආදීනවය නොදකින සත්වයා සසර අතරමං වෙනවා. පින්නතුනි මේක දකින්න පුළුවන්කම තියෙන්නේ තමන්ගේ සිතෙන්මයි. තමන් මේ දෙයට ඇලිලද නැද්ද කියලා. යා අතේ තියාගෙන හිටියත් කරේ තියාගෙන හිටියත් අපිට කියන්න බෑ ඒක ඇලිලද නැද්ද කියලා. යා දැන් කවුරු හරි මෙතන වටිනා කියන ඔරලෝසුවක් බැඳගෙන එනවා. පිටින් ඉන්න කට්ටිය දකිනවා අහවල් කෙනා මෙච්චර වටින ඔරලෝසුවක් බැඳලා තියෙනවා, ලක්ෂ ගාණක් වටින. කාටද කියන්න පුළුවන් ඒක එයාගේ ඔරලෝසුවක්ද, එයාගේ අයියගේ ඔරලෝසුවක්ද, තාත්තගේ ඔරලෝසුවද, එහෙම නැත්නම් එයා ඒක හොරකම් කළ බැඳගත්ත දෙයක්ද, එයාගේ සාධාරණ සල්ලි වලින් එයා අරගෙන බැඳගත්ත දෙයක්ද? පිට ඉන්න කාටවත් පේන්නේ නැහැ. ඒක පේන්නේ කාටද? තමන්ගේ හිතට. අන්න එතන තමයි පින්නතුනි දහම තියෙන්නේ. ඒ නිසා කාටවත් කියන්න බෑ තිබුණු පමණින් මෙයා චේතනාවෙන් මේක කොහොම වැළඳ ගන්නවද කියලා. ඒක නිසා සුද්ධි අසුද්ධි දකින්නේ තමන්. අනිත් අයට කරන්න බෑ. තමන්ගේ පිරිසුදුකම අපිරිසුදුකම දකින්නේ තමන්. ඒක කාටවත් කියන්න. ඒ නිසා තමන් බලන්න තට්ටු කළා තමන් පිරිසුදුද කියලා. එච්චරයි. පිරිසුදුයි කියලා කියන්නේ ලෝභාන්තයකට වැටිලා නැති, ද්වේෂාන්තයකට වැටිලා නැති, මෝහාන්තයකට වැටිලා නැති, මමත්වයට වැටිලා නැති කෙනා පිරිසුදුයි. මමත්වයට වැටිච්ච කෙනෙක් ළඟ එහෙමකට පිරිසුදු සිතක් පවතින්නේ නැහැ. පැවතුණු ස්වල්ප වෙලාවක් විතරයි. මමත්වයේ දුරු කළ කෙනෙක් ළඟ තමයි පින්නතුනේ අන්තයකට නොවැටෙන සිත් පහළවන්නේ ස්ථීරසාර ලෙස. පින්නතුනේ ධර්මය පසක් කරගත්ත දවසේ ඉඳලා අන්තයකට වැටෙන, ලෝභාන්තයකට, ද්වේෂාන්තයකට, මෝහාන්තයකට වැටෙන දේවල් එහෙම ආවේ නැහැ. එහෙම පහළ වුණේ නැහැ. නැත්තම් එතෙකුත් පහළ වුණා. දැන් ලෝභාන්තයකින් තොරව හොඳ ආහාර වේලක් ගන්න බැරිද? පුළුවන්. ලෝභාන්තයකින් තොරව, දෘෂ්ටියකින් තොරව හොඳ ගෙවත් දොරක් හදාගන්න බැරිද? පුළුවන්. ධර්මයේ දැක අවබෝධ කොට රජකම් කළේ. ඉතින් ගොඩාක් ගොඩාක් පුහුදුන් සමාජයත් එක්ක ගැටෙන්න බැරි නිසා ගොඩක් අය හිත දියුණු කරගන්න දියුණු කරගන්න ඒ සමාජයත් එක්ක ඈත් වෙන ස්වභාවයක් තිබුණා. බුදුරජාණන් වහන්සේ උනත් පින්නතුනි ධර්මයේ දේශනා කළා, දේශනා කළ සැනින් ඈත් වුණා. භික්ෂුවගේ වගකීම පවා භික්ෂුවට බාර දීලා බුදුහාමුදුරුව ඈත් වුණා. බුදුහාමුදුරුව මේ බාරගත්තේ නැහැ, මම ඔබට සදාකාලික කන්න බොන්න දෙන්නම් කියලා. පාත්‍රය අතට දුන්න, සිවුරු අතට දුන්න. දැන් Tamanට මේ පිළිවෙතෙන් ජීවත් වෙන්නයි තියෙන්නේ කිව්වා. එච්චරයි. ඈත් වුණා. තම තමන්ගේ රක්ෂාව ආරක්ෂාව තම තමා සතු කරලා දුන්නා. මනසින් අතහැරලා වැඩ කළා. එවිට පින්නතුනේ වැඩ ගොඩාක් කරන්න පුළුවන්. වැඩ ගොඩාක් කරන්න පුළුවන්. මනසින් අතහැරලා වැඩ කරන්න පුළුවන්. වැඩ ගොඩාක් කරන්න පුළුවන්. ඒ නිසාවෙන් පිරතුනේ තමන්ගේ බමත්වය අත්හරින්න තමන්ට ලොකු වීරයක් අවශ්‍යයි. අදිෂ්ඨානයක් ඕන. මේ මමත්වය අත්හැරලා දුරු කරලා මම ඉවරයක් කරනවා මයි කියන අදිෂ්ඨානය ඕන. එවිට හැම විටම තමන්ගේ මමත්වය සොයනවා පින්නතුනේ. මුහුණේ කැලල් දුරු කරගන්න ඕන කියලා කණ්ණාඩි ඉස්සරහට යන කෙනා හැරි හැරි බලන්නේ මොනවද? කැලල් නේද? මුහුණේ කැලල් කොහෙද තියෙන්නේ? දැලිකුණු කොහෙද තියෙන්නේ කියලා බලනෝ. ඒ වගේම පින්නතුනේ මමත්වයේ දුරු කරන්න ඕන කියලා ධර්මයේ කැඩපත ඉස්සරහට එන කෙනා බලන්නේ මොනවද? මමත්වය කොහෙද ගෑවිලා තියෙන්නේ? විචිකිච්ඡාව කොහෙද ගෑවිලා තියෙන්නේ? සීලබ්බත පරාමාස කොහෙද ගෑවිලා තියෙන්නේ? සොය සොයා පිරිසිදු කරනවා. මල අරින පින්නතුනේ මල කඩ කඩන රන්කරුවෙක් වගේ, රත්රන්වල මල කඩ අයින් කරන රන්කරුවෙක් වගේ උපමට්ටම් කරනවා කියන බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. ඉතින් ඔබේ වැඩේ කරන්න ඕන. යකඩේක මල කඩ කඩන පුජ්‍යලයෙක් වගේ මල කඩ හොය හොයා පිරිසිදු කරන්න ඕන. ලීයක ඇද අරින වඩුවෙක් වගේ හොය හොයා බල බලා ඇහින් ඒකේ ඇදේ අරිනවද නැද්ද? ඇදේ ඇරලා හරියට කෙලින් ලීය සකසලා ගන්නවා. ඉතින් ඔබට තියෙන්නේත් එහෙමයි. මමත්වය තියෙන්නේ කොහෙද ගෑවිලා තියෙන්නේ? තියෙනවනම් එතන ඇදයි. ඒක දුරු කරන්න මමත්වේ ඉවත් කරන්න නැතුව මට ජීවිතයක් නැහැ. මට නම් හැඟුණේ හිමයි පිනතුනේ මමත්වේ දුරු කරන්න නැත්නම් එතන ජීවිතයක් නැහැ. ජීවිතේ තියෙන්නේ මමත්වේ දුරු කළ දවසේ ඉඳලා පිනතුනේ. මම සලකන්නේ මගේ ජීවිතය කියන එක මට ලැබුණේ අයිතිය ලැබුණේ මමත්වේ දුරු කළ දවසේ ඉඳලා කියලා. ඊට එහා ජීවිතයක් තිබුණේ නැහැ. සිතට වහල් වුණු සිත කියන දේ කරන සිත නිසා පීඩා විඳින දුක් විඳින හිතක් තමයි තිබුණේ. මමත්වේ දුරු කළ දවසේ ඉඳලා තමයි ජීවිතේ මගේ වුනේ. මට අයිති බව දැනුනේ. මගේ රුචි අරුචි විදියට මගේ සිත පවත්ව ගන්නට හැකියාව ලැබුණේ. මාර බලවේගයේ තියෙනකොට තමන්ගේ රුචි අරුචි පරිදි සිත පවතින්නේ මාර බලවේගයේ විසින් පවත්වන විදියට අපි රූපඩයක් වගේ නටන්න ඕන. ඒක මහා ඛේදනීය සිද්ධියක්. යටත් විජිතයක් ඒක. තණ්හා දාසෝ කියලා කියන්නේ ඒක නේ. තණ්හාවට දාසෙක් දාසකමක් කරනවා. මායයට දාසෙක්. මායයේ තියෙන දාසකමින් නිදහස් වෙච්ච නිසා තමයි බුද්ධි අගරජ බුදුරජාණන් වහන්සේ බුද්ධියේ රජ්ජුරුව ඥානයේ රජ්ජුරුව මුළු මහත් ලෝකයම මේ කල්පයම මේ මහා භද්‍ර කල්පයම බුද්ධියේ අගරජ බුදුරජාණන් වහන්සේ වෙන කිසිම ශාස්ත්‍රවරයෙක් නෙමෙයි. අපි මේ ලෝකයේ සිටින වටිනම ශාස්ත්‍රවරයාගේ මග යන්න ඒ බණපත ටික අහන්න අපි කල්පනා කරන්න ඕන. බුදුහාමුදුරුව දේශනා කරේ ආගමක් නොවන නිසා සියලු ආගම් අදහන අයට මම කියන්නේ බුදුදහම විද්‍යාවක් හැටියට අදාරන්න. තේරුණා නේද? බුදුදහම තථාගතත්වයේ පෙන්වු විද්‍යාව පෙන්වු දෙයක්. ඒක නිසා ආගමක් නෙමෙයි. දැන් අපි සියලුම ශිෂ්‍යෝ ශිෂ්‍යාවන් මේ මොන මාර්ගමක හිටියත් විද්‍යාව વિશે හදාරනවනේ නේද? ඒ වගේ බුදුදහම විද්‍යාවක්, මනෝවිද්‍යාවක් හැටියට. මනෝවිද්‍යාව පමණක් නෙමෙයි, භෞතික විද්‍යාව, තාරකා විද්‍යාව උනත් බුදුදහම ඔස්සේ දැනගන්න පුළුවන්. මේ ඒ විද්‍යාවක් හැටියට හදාරන්න. විද්‍යාවක් හැටියට ඔබේ ජීවිතේ තේරුම් ගන්න, වටහා ගන්න, යොදා ගන්න කියලා මම තාම ආදරෙන් අපි මතක් කරන සියලු මාගමිකයට ආගමක් නැහැ. දැන් මෙහි එක කියන්න බෑ. නමුත් මං ඔස්ට්‍රේලියාවේ ඉඳී හොඳ විදේශික මහත්මයෙක්, සුදු මහත්මයෙක් ඇවිල්ලා මගේ අතට අත දීලා ඇහුවා මොකක්ද ආගම කියලා ඇහුවා. මං කිව්වේ ආගමක් නැහැ කියලා. මට රිලිජන් එකක් නෑ කියලා තමයි මම කිව්වේ ඔහුට. ඔහු හරි සන්තෝෂ වුණා. ඔහුගේ මුවින් සිනහාවක් ආවා. සතුට වෙලා මාත් එක්ක ළඟ වාඩි වුණා. ඒ අමුතු ගෞරව නෑනේ ලංකාව වගේ ආමුදුරු නිකන් හිරිගිතයි වගේ වාඩි වෙන්න. එහෙම ගන්නේ මිනිස්සුයලා ළඟින් වාඩි වුණා. වාඩි වෙලා මිනිස්සයා දලයි ලාමා ස්වාමීන් වහන්සේගේ අනුගාමික මහත්මයෙක්, සුදු මහත්මයෙක්. එයා දන්නවා ආර්ය අෂ්ටාංග මාර්ගය, පටිච්ච සමුප්පාදය. එතුමා ඒව ගැන කියන්න පටන් ගත්තා. එතකොට මෙයා මේ මුකුත් නොදැන දැහුවේ මොකද්ද ඔයාගේ ආගම කියලා? නෑ, මෙයාගේ බුද්ධිය කොතනද තියෙන කියන බලන්න. මෙයාගේ ඥාන පරිමාව කොච්චරද කියලා බලන්න ඒක ඇහුවේ. අපේ මෝඩ පහේ උන්නාස ගියා නම් කියන්නේ අනිවාර්යෙන් කියනවා මම බුද්දිස් කියලා කියනවා. කිව්වනම් අව හිනා වෙලා ඉතින් ඒකට චාවේ ඒ මනුස්සයා. කිසිම කෙනෙකුට කොහෙද මේ ආගමක් වෙනතුනේ? පසු කාලේ ඔළුවට දාගත්ත සංකල්පය අයින් කළාට පස්සේ අර බෝතලේට පිරපු වතුර, කොළ පාට, නිල් පාට, මොන මොන පාට, මඩ වතුර පාට, පිරිසුදු, ඔය මොනවා හරි පුරවන බෝතලේට මේ බෝතලේ තියෙන ටික අස් කරාම අන්න හිස් බෝතලයක්. ඒ නිසා මේ ලෝකේ ඉන්න සීලුම දෙනාට දැන් කියන්න ඕන පුරවගත්ත ආගන්තික ඕ හලලා අර උපතේදී ඔබ හිටියා හිස් බෝතලයක් හැටියට. අන්න ඒ බෝතලයට එන්න, අන්න ඒ බෝතලයට ඇවිල්ලා විද්‍යාව හදාරන්න මුකුත් පුරව ගන්න එපා. දැන් මේ අප දේශනා කරන්නේ බෝතලේ පුරවන්න නෙමෙයි. මොකටද? බෝතලේ හිස් කරන්න. ඔකේ මඩ වතුර තියෙනවා, කොළ පාට වතුර, නිල් පාට වතුර, රතු පාට වතුර, පුජ්ජල වතුර, එක එක කවලම් වෙච්ච වතුර, අනේකාකාර පින්තුරේ. මට කියන්න බෑ බෝතල් දහහක දහසක් ආකාරයකට මික්ස් වෙලා පිරීලා තියෙන්නේ. ඉතින් මේක හිස් කරගන්න තරමට, අස් කරගන්න තරමට තමයි ඔබේ emptiness එව මෙව වෙන්නේ. මොනවද එක එක වචන වලින් භාවිතා කරනෝ ඉංග්‍රීසි භාෂාවෙන්? ඒ වගේ තමන්ට සම්පූර්ණයෙන්ම නිදහස් වීමට හැකියාව ලැබෙනවා. දැන් ධර්මය අහලා ගියාම තියෙන සැනසිල්ලෙන් විතරක් තමන් සෑහීමට පත්වන්නට නුසුදුසුයි. ඔබට හැමදාම බණ අහන්න බෑ. එක්ක ඔබ සෙත්ත පෝච්චේ නෝ කොයි වෙලාවක හරි, නැත්තම් මම සෙත්ත පෝච්චේ. හදිසි රෝගාබාධයකින් කන් ඇහෙන්නේ නැතුව ගියෝ. අන්න එහෙම බනසට කියලා දෙන්න ඕන. එන්න බැරි වුණොත් අඬක් කැරිලා. දැන් සමහර අම්මලාට එහෙම වුණා. ඔය බණ භාවනාවල් වලට යන අම්මලාට මේ මෙහෙ ඉන්න ඇවිල්ලා නෙමෙයි කොහේ හරි භාවනාවකට යන්න ගිහපු අම්ම කෙනෙක් බස් එක නගිනකොට අඬ ගැලුණා. ඉතින් ඉවරයි. එයාමට අර මොනවද ඔස්ටියෝබොරෝසිස් රෝගේ මොනවද තිබිලා ඇට දිරලා ඇට කඩම් වැටිලා. ඒ නිසා මනසට මනස වැරදි උද්දීපනයන් තුළ ඉන්න පුළුවන්. ඒව දමනය කරන්න, ඒවට විද්‍යාව උගන්නන්න, ඉක්මන් කරවන්න, එයාට කරුණු කාරණා පැහැදිලි කරලා දෙන්න ඕන. එහෙම නේද? මටත් කිව්වා මාරේ ඇවිල්ලා උඹ තාම තරුණයි, උඹ කලබල නොවි ඉඳපන්, අවුරුදු 80ක් විතර ගියාම ඔබ දකින්න පුළුවන් කියලා. තේරුණානේ මං කියලා තියෙනවා. මං ඒක කෑවනම් ඒ හැම මොකද වෙන්නේ? අදත් කොහේ හරි භාවනා මධ්‍යස්ථානයක ආරණ්‍යයකට ලස්සනට පිළිවෙලට දානි වළඳ වළඳ ඉන්නවා. බෙල් එක ගැහුවාම හිරකාරය වගේ පොලිමට යනවා. දානි වළඳනවා. කිසි අඩුවක් නෑ. ෆුඩ් සැලඩ් තියෙනවා, අයිස්ක්‍රීම් තියෙනවා, වටලප්පන් තියෙනවා, ඔක්කොම තියෙනවා. දැන්නම් නෑ මට ඒවා හම්බෙන්නේ. ඔව් තිබුණත් ඒ කන්න හම්බෙන්නේ මේ කන්නත් බෑ. ඉතින් ඒ නිසා ඒක ඉවරයි. යම කෑවනම් පින්නතුනේ තේරුණානේ. එක එක ඇමවල් දුන්නා, කෑවේනේ. මාරය කිව්වා මේ ගෙවල් දොරවල් වල ගිහිල්ලා අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ ඒගොල්ලෝ බලාගෙන ඉන්න කිව්වා. උඹ ලොකු එකානේ කිව්වා. මං කිව්වා අද මලුත් මං මැරෙනවද නේ, එහෙනම් ඒ විදිහට ජීවත් වෙන්න කියපියා. එහෙනම් කිව්වා ඒ මාර බලවේගවල එම කන්න එපා. පුතා විවාහ වෙනකන්, පුතා ලොකු වෙනකන් මෙහෙම කියලා හිතන් ඉන්න එපා. අපේ ජීවිතේට එහෙම රක්ෂණයක් වොරන්ටි එකක් දෙන්න පුළුවන් කම නෑ කියලා නිරන්තරයෙන් කියලා දෙන්න ඕන. කොයි වෙලාවෙද කියන්න බෑ මේ පඩියක් ලිස්සුවා වැටුණා ඇති පාරමාරු වෙනකොට එහෙම මෙහෙම පොඩ්ඩක් කකුල පැටලුණා නම් ඇති කහිරේ හරි කියන්න බෑ කොතනද කියලා. සිදුවෙන හදිසි අනතුරු රූප ඡායා ඔය බලලා තියෙන ටීවී දර්ශන වලින් ඔවුන්ට සිදුවෙන්නේ හිතන වෙලාවකද? මේ නොහිතන වෙලාවෙ, මේ පදික වේදිකාව යද්දී, මේ පාසල් යද්දී, නොහිතන වෙලාවල් වල ඒ දේවල් සිද්ධ වෙන්නේ පින්නතුනේ. ඒ නිසා මනස දිරි ගන්නන්න ඕන මෙන්න මේ ලෝකේ තියෙන අන්තරායක බව තේරුම් අරගෙන මනස දිරි ගන්නන්න ඕන පින්නතුනේ. හරි සංවේගයි පින්නතුනේ ධර්මය නොදක ඉන්නේ හැම ජීවිතයක් ගැනම හරි සංවේගයි. මොකද හේතුව සසර කොහෙට කොහෙට වැටිලා අවිද්‍යාව තිබුණොත් ධාම නොපෙනී කොහේ කොහේ දුක්වලට වැටේද කියලා තීරණ කරන්න බෑ. මොකද පින්නතුනේ පුහුදුන් සත්වයාට අපාය ගෙදර වැනි කියලා දේශනා කරා. මේ මහණෙනි මේ මේ නියපිටට එන වැලි වගේ සුළු ප්‍රමාණයක් විතරයි සුගතියට යන්නේ, වැඩි ප්‍රමාණයක් යන්නේ පහළ පැත්තට කියලා ධර්මයේ සඳහන් වෙලා තියෙනවා. ඒක ඇත්ත. ගොඩාක් අය දැනට අපි ගණනේ වෙලා තියෙනවා එක්ක පිරේතාත්ම, එක්ක තිරිසංඝාත්ම, එහෙම නැත්තම් අර බරපතල ඒවා අවීචි මහා නරකය වගේ තත්ත්වයන් වලට ගිහිල්ලා ඒ ඇත්ත දුක් විඳිනවා. තනකෝ පින්නතුරි දේවදත්ත කියන චරිතය මේ වෙනකොටත් තව බුද්ධාන්තර ගානක් යනකම්ම මේ විලාප දෙදී මේ මොහොතෙත් දැවෙනවා. පිච්චි පිච්චි මස් කඩාගෙන වැඩෙන ශරීරවලින් මානසික ශරීරයකින් ඒ අපායේ ගිනි දැල් අතර ඉපදිලා ගිනි දැවෙමින් පිච්චිමින් බුදුහාමුදුරුවන්ට කරපු ඒ මහා අපරාධය ගැන ඔහුම තාපයට පත්වෙමින් ඔහු දැවෙමින් කෑ ගසනවා. ඒ විපාක විඳිනවා. හිතන්නකො පින්නතුනේ වේදනාව මනසට දැනෙන එක කොහොමද කියලා. තාම බරපතලයි. දැන් මෙහි හිටියා එක මේ ආව මෙහාට එක අම්ම කෙනෙක්. එයා තමයි පවුල් සෞඛ්‍ය සංවිධානය මේ රටට හඳුන්වලා දීපු. මේ පවුල් සෞඛ්‍ය කිව්වට මේ පවුල් සෞඛ්‍ය නෙමෙයි, පුංචි පවුල රත්තරන්. ඒක හඳුන්වා දීම සඳහා පිට රටවල් වල ගිහිල්ලා පුහුණු කරගෙන ඇවිල්ලා ළමයි ලක්ෂ ගණන් කුසේ ඉදීම ඝාතනය කරන වැඩපිළිවෙල උගන්නපු මේ නර්ස් නෝන කෙනෙක්. ඒ නෝන ගිනි ගන්නවලු පාරේ යද්දී. දැනට අපිටම කියන ඒ හාමුදුරුවනේ ගිනි දැල් විසි වෙනවා මගේ ඇඟේ. මට ඉන්න බෑ ගෙදරක. මං හැම තැනම ගිහිල්ලා මට පුළුවන් විදියට පන්සල් වලට මම මේ දන් දෙනවා, එතකොට චුට්ටක් නිවෙනවා කියනවා. එයාගේ ලොකු පුතාටත් ළමයි නෑ, පොඩි දුවාටත් ළමයි නෑ. ඇයි ඒ? කර්ම විපාක බරපතල වෙලා ගිනි ගන්නවා. ඒ ගිනි ගන්න අම්මා කොහෙද යන්නේ? අපාය ලක්ෂණ වලින් යුක්තයි. මේ රටේ ඉන්න යම් යම් පාලකෝ ඇවිල්ලා මහා මොලකාරයෝ එළියට බිහි වුණොත් මූ මරන්න උණ්ඩයක් වේදන් වෙනවා. මේ ජාතිය මරන්න ඕන බඩේදිම කියලා බඩේදිම මරණ මහා සැලැස්මක් හදලා ජාතියක් වඳ කළා. අපේ වුණොත් ඇත්ත තමයි රටට බරයි කියලා ජාතිය විනාශ කරගත්තා. තේරුණා නේද? මේ මහා පව්. දැන් අපි හිතන්නේ මේ හෙදෙහෙදියන් වෛද්‍යවරු පින් සිද්ධ කරගන්න අය, බුදුවරුකේ වගේ අය කියලා. නෑ, ඒ ශේස්ත්‍රී ඉඳලා පින් සිද්ධ කරගන්නත් පුළුවන්, පව් සිද්ධ කරගන්නත් පුළුවන්. එතකොට පැවිදිකම කියලා කියන්නේ මහා පින් රැස් කරගන්න තැනක් තමයි. ඕනම් පව් රැස් කරගන්නත් පුළුවන්, ඕනම් පින් රැස් කරගන්නත් පුළුවන්. එච්චරයි. ධර්ම සාකච්ඡාව ධර්ම මාර්ගය කියලා කියන්නේ ඕනම් පව් රැස් කරගන්නත් පුළුවන්, ඕනම් පින් රැස් කරගන්නත් පුළුවන් මාර්ගය. ඇවිල්ලා ධර්මයට සාකච්ඡා කරනවා කියලා ද්වේෂ සහගතව ගැරහුවද, නින්දා කළාද, ධර්මයේ දකින්න එක ඉතාම අසීරුවේ සසර බොහෝ කාලයකට. ධර්මයට සත්‍යයට ගරහන්න බෑ, සත්‍යයට හිස නමන්න ඕන. අපි තර්ක කළා, වාද කළා, සත්‍ය ගරුකව ඒ සත්‍ය තේරුම් කර ගැනීමේ අදහසින් මිසක් අපි ඒ ධර්ම කරුණත් එක්ක සංවාදයේ දෙන කොයි වෙලාවකවත් ගරහන්නේම නෙමේ. සත්‍ය දුටු තැන හිස පාත් කරනවා, දෑත් එකතු කරලා වන්දනා කරනවා, සාදු සාදු කියනවා, මට ඒ කාරණේ දැන් වැටහුණා කියලා. අන්න එහෙම සත්‍ය ගරුකව ධර්ම සාකච්ඡා කරන්න ඕන, වාද විවාදත් කරන්න ඕන. මොකද්ද ධර්ම ගෞරවයෙන්? ඉතින් මට එහිමයි තේරුණොත් මං හරි සන්තෝෂයි. ඒගොල්ලොත් එක තර්ක කරන්නත් කැමතියි, වාද විවාද කරන්නත් කැමතියි. මොකද මං දන්නවා මේ මිනිස්සයා සත්‍යගරුක කෙනෙක් කියලා දන්නවා. සත්‍යගරුක නැත්තම් දැන් මගෙන් ධර්ම මාර්ගයේ යන සියලුම පිරිනතුන්ට මම මේ දැනුම් දෙන්නේ, ඒ මිනිස්සයන්ට එක වාද විවාද කරන්න එපා. ඇයි එපා කියන්නේ? වැඩක් වෙන්නේ නෑ. එයා කවදාවත් ඒක තේරුම් ගන්නෑ. සත්‍ය ගරුක මිනිස්සු හාගෙන යන්න ඕන. සත්‍යයට ගරු කරන, ඇත්තට ගරු කරන මිනිස්සු. මේ නිර්වාණ ධර්මයේ සූක්ෂම ධර්මයක් පින්වතුනි. මනසින් ගැලවෙන එක ලේසි නෑ පින්වතුනි. හාවට කොහොල්ල ගුලියෙන් ගැලවෙන්න පුළුවන්, මැස්සට කොහොල්ල ගුලියෙන් ගැලවෙන්න පුළුවන්, මනුස්සයෙකුට හිතෙන් ගැලවෙන්න අමාරුයි. දැන් හාව කොහොල්ල ගුලියෙන් ගැලවුණාද? නෑ, ඇලුනානේ. ඒක තමයි බුදුහාමුදුරු උපමා කරන්න පින්වතුනි, නිල මැස්සෙක් කොහොල්ල ගුලිය ඇලුනා වගේ කියනවා. කොහොමද කියන්නකෝ ගැලවෙයිද කියලා මැස්සා? ගැලවෙන්න හදන හදන හේ ඇලෙනවා. ලෝකෙට වෙලා තියෙන්නේ ඒක පින්වතුනි. දියුණු වෙන්න හදන හදන හේ දුප්පත් වෙනවා. සැප විඳින්න හදන හදන හේ දුක් විඳිනවා. තේරුණා නේද? හැමදාම හිතන්නේ මේ මොන මිනිස්සයා තමන්ගේ සැනසිල්ල තියෙන්නේ මේ ඉන්න තැන නෙමේ, තා හැතක්ම කැතින් කියලා. එහෙම හිතන්න එපා. බුදුහාමුදුරු දේශනා කරනට කියන දවසක් අනේ බුදුහාමුදුරේ ලක්ෂයක් තියෙන මිනිස්සෙක් දෙකක් ගැන හිනමවනවා කියනවා. ඊට පස්සේ දෙකක් තියෙන මිනිස්සෙ ළඟට ගිහිල්ලා ඇහුවම මිනිහා කෝටියක් ගැන හිනමවනවා කියනවා. ඊට පස්සේ මම ගියා කෝටියක් තියෙන මිනිස්සෙක් ළඟට, කෝටියක් තියෙන මිනිස්සෙක් ළඟට ගියාම කෝටි 10ක් 15ක් හිනමවනවා කියනවා. කෝටි 10ක් 15ක් තියෙන මිනිස්සෙක් ළඟ ගියාම ප්‍රකෝටියක් හිනමවනවා කියනවා. ඉතින් කොහෙද තියෙන්නේ? හා? කොහෙද සැනසිල්ල තියෙන්නේ? සැනසිල්ල මේ මොහොතේ උදා කරගන්න, ඊට පස්සේ සැනසිලි දායක විදියට මුදලට වහලෙක් නොවේ, මුදල වහලක් වහල් භාවයට පත් කරගෙන නෑ, මුදල පාපිස්සක් කරගෙන ආර්ථිකය ගොඩනගන්න. හැබැයි මුදල නිසා ජීවත් වෙනව නෙමෙයි, ජීවිතයට මුදල අවශ්‍ය නිසා එකතු කරනවා මිසක් මුදල ජීවිතේ නොවේ. එහෙමනම් එයාගේ මුදල කියලා කියන්නේ චිත්ත පාරිශුද්ධත්වය, සිතෙහි දියුණුව, සිතෙහි සංවර්ධනය. හිත පැහැදිලි වෙනකොට පින්නතුනේ මඟ පැහැදිලි වෙනවා. මඟ පැහැදිලි වෙනකොට තමන් අදිෂ්ඨාන කරන දේ, තමන්ට කරගන්න හැකියාව, තමන්ට ඕන දේ කරගන්න පුළුවන් හැකියාව නිර්මාණය වෙනවා. ඒක තමන්ට තියෙනවා. ඉතින් මම ප්‍රාර්ථනා කරපු ටික මට තියෙනවා. මම ප්‍රාර්ථනා කරේ මගෙන් සමාජයට මට කරදරයක් නොවන විදියට සේවයක් වෙන්න ඕන. දැන් මම ලෝකෙම පටලවා ගන්නේ නැතුව සීමිත ප්‍රමාණයක දේශනා සමුදායක් කරමින් පින්නතුන්ට උපකාර කරනවා. මට පාඩුවේ ඉන්න ඕන. මට කවුරුත් එක ගැටෙන්න බෑ, රණ්ඩු කරන්න බෑ, අයිතිවාසිකම් වලට මම පොර කෑවේ නෑ, කන්නේ නෑ. මට පාඩුවේ ඉන්න ඕන, පෑදිලිව තියෙන්න ඕන. දැන් මේ ආරාම පූජ කරන වෙලාවෙත් අපේ මම මහත්තයටත් කිව්වා මට ඕනේ නෑ මහත්තයාගේ නම් ගම් වලට මේක යොමු කරගන්න කියලා. ජී මහත්තයාගේ චීරණයට පූජා කිරීම ඒවා සිද්ධ කරා. නමුත් එතකොට තමන් තේරුම් ගන්නවා මේකේ ස්වභාවය මේකයි කියලා. තමන්ට තමන්ගේ කොටසේ පාඩුවේ ඉන්න පුළුවන්කම තියෙනවා. එනිසා ඒක පිරිසුදු බවක් තියෙන්න ඕන. හැබැයි මම මුලින්ම මට පොඩි කොටසක් පර්චේස් 10ක් ගණන් දෙනවා. මම ওই කතාව වෙනස් විදියකට කිව්වා. දෙනවා නම් අත්හැරලා සම්පූර්ණයෙන්ම මට ලියලා දෙන්න ඕන නැත්නම් නොදීටපිය කියලා. ඇයි? ඇයි එහෙම කිව්වේ? මම දන්නවා එහෙම දෙනවා නම් දෙන්නේ ලෝභ සහගතව. ඒ ලෝභ සහගතව ඒ ලනුව තියාගෙන ඉන්නේ මොකටද කියලා මම දන්නවා. පොඩ්ඩ වැරදුන ගමන් ගස්සනවා, ගැසපු ගමන් එළියේ. තේරුණා නේද? ඉතින් ඒක තේරුම් අරගෙන මම අර ඉන්න හිටින්න තමන්ට සැතපෙන්න තියෙන තැනට මම කැමති නෑ ඒකට කවුරුත් අනකරනවට. මම නිදා ගන්න ඕන මේ වෙලාවට, අවදි වෙන්න ඕන මේ වෙලාවට, අරකට ඵලයක්, මේකට ඵලයක්, මේක කරපම් මේක නොකරපම් බලපෑම් කරනවට කැමති නෑ. මිනිස්සුන්ට දහසක් තියෙන්නේ පැ නේද? එහෙම තියෙනවා. අපි සමහර මධ්‍යස්ථානවල සිරකාරයෝ වගේ තමයි ටංගාල ගන්න හරි ගෙවන්න නැගිටින්න ඕන. ආයි නින්ද ගියේ නැතයි තව නිදිපතේ, එහෙම හරියන්නේ නැහැ. ආයි ගන්ටාරේ ගහවගම ලයිට් නිවන්න ඕන. ආයි තා පොඩ්ඩක් පොතක් බලන්න ඕනේ, ඒව හරියන්නේ ඔක්කොම ලයිට් නිවන්න නිදා ගන්න ඕන. ඒක හරි ෂෝක් වැඩ. බඩිකිනේද නැද්ද ඒක වැදගත් නැහැ. ගන්ටාරේ ගහවහම ගිහලා කන්ට ඕන. කන්න පුළුවන් මොකද්ද බැරි එක මන් දන්නේ නැහැ. තියෙන දේ කාගෙන යන්න ඕන. ඒකනේ මහාන වෙනවා නම් ඌරෙක්ගේ කටකුයි කිඹුලෙක්ගේ හමකුයි තියෙන්න ඕන කියලා කියන්නේ. අපිට ඕක පොඩි කාලේ අපේ හාමුදුරුවෝ කියලා දුන්නා. මොකද්ද? ඌරගේ කට කියන එකේ අදහස ඕන දෙයක් කන්න පුළුවන් වෙන ඕන. දෙන්නේ මොකද්ද? ඕන දෙයක් කන්න පුළුවන් වෙන ඕන ඌරා වගේ. කිඹුලගේ හම වගේ කියලා කියන්නේ මොකද්ද? දියේ ගොඩේ ඕනම තැනක ඉන්න පුළුවන් කිඹුලට. හීතලේ ඉන්නත් පුළුවන්, රස්නෙට ඉන්නත් පුළුවන් කිඹුලට. ආන්න ඒ නිසා කිඹුලෙක්ගේ හමකුයි ඌරෙක්ගේ කටකුයි තියාගෙන මානවයන් කිව්වා. එච්චරයි. ඉතින් පින්නතුන් මේ ධර්ම කරුණු සියල්ල උපයෝගී කරගෙන අප්‍රමාදීව නිරන්තරයෙන් බුදුහාමුදුරු මතක් කළා අප්‍රමාදෙහින සම්පාදේත. අප්‍රමාදීව මේ සංයෝජන ධර්ම ප්‍රහාණ කිරීමේ කටයුත්තෙහි නියලෙන්න නියලෙන්න නියලෙන්න. හිතට එතකොට දැනෙනවා පින්නතුනි මැරෙනවා වගේ එකක්. එතකොට කියන්න තෝ මරන්න තමයි හදන්නේ මම. ජීවත් කරවන්න නෙමෙයි මරන්න තමයි මේ ට්‍රයි එක. ඈ සමහර අයට එනවා කියනවා අනේ හාමුදුරනේ මම ගැස්සිලා නිකන් මැරෙන්න වගේ හැදුන බය වුණා කියලා. ඉතින් බය වෙන්න දෙයක් නැහැ. මරන්නනේ අපි මෙච්චර කල් ට්‍රයි කරේ. එතකොට මැරෙන්න හදනකොට බය වෙන්න ඕනව නැහැ. මරන්නයි මේ බලන්නේ මොන ක්ලේශ පරිනිර්වාණය කරන්න. කෙලෙස් මරන්න, කෙලෙස් පරාජය කරන්නයි මේ උත්සාහ කරන්නේ. එතකොට අනේ ඔක්කොම නැති වෙනවනේ. ඒ සිත මැරෙනකොට ඒ හිතේ ඉන්න ස්වාමිය නැති වෙනවා, ඒ හිතේ ඉන්න බිරිඳ නැති වෙනවා, මිය යනවා, ඒ හිතේ ඉන්න අම්මා තාත්තා නැති වෙනවා, ඒ හිතේ ඉන්න මම මගේ දේපල ටික ඔක්කොම මැරෙනවනේ. මාරය තොපමා තාම කෙටි කාලයකට මේ වයින් රවට්ටලා නේද තියෙන්නේ, සායම් කළා නේද තියෙන්නේ. ඈ මම ඉතින් රැවටීමෙන් හිටියත් මට අයිතියක් තියනවාද? ඒවා මගෙන් වෙන් වෙන දිනේ හරි, ඒවයින් මං වෙන් වෙන දිනේ හරි මේ අහවල් දවසේ කියලා කියන්න බැහැනේවද? ඉතින් තව කාලයක් රැවටිලා ඉන්නවට වැඩිය හොඳයි. මාරය තාගේ දේ තාම ගෙනියනු. මේ සංවාද අනිවාර්යෙන් එනවා පින්නතුනි හිත ඇතුලේ. මේ ධර්ම මාර්ගයේ යන අයට මේ සංවාද එනවා. ක්ලේශයන් වලට වහලෙක් වෙන කෙනෙකුට බින්නතර නිවන් දකින්න බෑ. කෙලෙස් තිබුණට කමන්නේ වහල්ු වෙන්න බෑ. අන්තගාමී වෙන්න බෑ. වහල්ුනොත් ඉවරයි. කෑම කන්න පුළුවන් පෙරේතෙක් වුණොත් ඉවරයිනේ. කෙලස් තියෙන්න පුළුවන් වහලෙක් වෙන්න එපා. ධනෙ තියෙන්න පුළුවන් වහලෙක් වෙන්න එපා. ධනෙ ඌමනා වෙන්නත් පුළුවන් වහලෙක් වෙන්න එපා. තමන්ට යම්කිසි මාන්නයක් තියනවා වෙන්න පුළුවන් ඒකේ වහලෙක් වෙන්න එපා. දැන් මාන්න උද්දච්ච සිත තියුණාම ඒකේ ගොඩාක් අය වහලෙ. දැන් ඔය ධනෙම තමයි ජීවිතේ කියලා පෝසත් වෙච්ච උදවිය ජීවිතේ කැප කරගෙන මිනි මරාගෙන ඒගොල්ලෝ ධනෙ තුල වහලෙක් වෙලා ධනෙ තුල උද්දච්ච වෙලා ධනෙ තුල මාන්නේ හටගෙන ඉතින් ගැලවෙන්න බෑ. ඔවුන් සදාකාලික ධනවතෙක් කියන ස්වරූපයෙන් වැඩ කරනව මිස මේ ඒකේ නිදහස් වෙන්නේ නෑ. එනිසා මාන්නේ දුරු කරන්න කිසිම දෙයක් නිසා කුල මාන්නය, දල මාන්නය, මච්චරිය මච්චරිය කියලා කියන්නේ මේ මේ මේවයි ආසත්ත භාවයන් පුරුදු කරන්න එපා. ඒවා පරීක්ෂා කරලා බලලා සුද්ධ පවිත්‍ර කරගන්න පුළුවන් තමන්ටමයි. මොකද සිත තමන්ගේ, සිත තමන්ගේ. ඒක කොහොමද දැනගන්නේ? දැන් බිබිලි ඇඟේ තියෙනවා නම්, තුවාල ඇඟේ තියෙනවා නම්, ඒ තැනත්තාටම ඒ තැන්වල කැක්කුම් දැනෙනවා. එතකොට මේ සිතේ මේ මච්චරියන් තියෙන අයට මොකද වෙන්නේ? ඒ තුවාල තියෙන තැන්වල පින්නතුනේ කැක්කුම් තියෙනවා. අන්න ඒකෙන් අඳුනගන්න මේ මමායනයන් මේ තියෙනවා, මේවා අස්ථීරයි තාවකාලිකයි කියන යථා අවබෝධය ඔබේ සිතට ඔබ විසින් දෙන්න ඕන. දැන් අපි මේක ඔබේ උඩු සිතට දෙනවා, ඔබ ඒක යටි සිතට අරන් යන්න ඕන. ඔබ විසින්ම යටි සිතට යමක් පවසන්නේ ඔබේ සිය කැමැත්තෙන්මයි. එහෙම නැතුව අපිට යටි සිතට යමක් දෙන්න බෑ. ඔබ කැමති වෙන්න ඕන. දැන් සමහර මිනිස්සුන්ට අපි කිව්වොත් එහෙම උදාහරණයක් වශයෙන් මේ වාහනයක් එහෙම තිබුණාම හොඳයි නේද කියලා හාපෝ බෑ හරි කරදරයි කියනවා. දැන් බල එයා විසින් එයාට දෙන්නේ නැත්තම් යටි සිතට ඒ අවශ්‍යතාවය එයාගේ එක කෙරෙනවද? කෙරෙන්නේ නෑ. එයාට ඒක ඌමනාවක් ඇති වෙන්න ඕන. එහෙම ඌමනාවක් ඇති වුණොත් තමයි ඒදී සිද්ධ වෙන්නේ. තේරුණානේ? දැන් මේ ධර්මයේ දැක්කට පස්සේ හරි දෙයක් සිද්ධ වෙන්නත් ඒත් එහෙම ධර්මශාලාවක් ඕන කියලා ඌමනා වෙන්න ඕන. එහෙමුණුත් විතරයි ධර්මශාලාවක් හැදෙන්නේ. පාරේ නවත්තර කරලා වාහන තියෙනකොට කවුද මිනිස්සෙක් වාහනයක දාවගෙන ගිහින් තිබුණා, තව මිනිස්සෙක් මට මේ කෝල් කරලා බැන්න පාරේ වාහන නතර කරලා තියෙනවා අපිට යන්න විදියක් නැහැ කියලා. ඊට පස්සේ අපිට පාකින් එක අවශ්‍යතාවයක් ඇති වුණා. ඉතින් අපි මේ ඉන්න සියලු පින්නතුන් එක රාසි වෙලා ඒක ඔයත්තු ගත්තා. මං ගත්තේ නෑ, මං ඉඳලා හිටලා ඇවිදිනවා විතරයි. ඒසම ඇත්තෝ එක ගත්තා. ඒක තියෙනවා. ඒ වගේ මොකක් හරි අවශ්‍යතාවයක් ඇති වෙන්න ඕන. ඒක යටි සිතට පණිවිඩයක් යන්න ඕන. එතකොට තමයි ඒක වෙන්නේ, ඒක හැදෙන්නේ. එතකොට නැති වෙන්නෙත් එහෙමයි, හැදෙන්නෙත් එහෙමයි. දැන් බලන්න මේ මොහොතේ අත්හරින්න පුළුවන්ද කියලා ඔබ රැස් කරගත්ත සියල්ල අත්හරින්න පුළුවන්ද කියලා බලන්න. ජීවිතේ පුරාම නොයෙකුත් දේවල් රැස් කරා. නම්බුව රැස් කළා, දරුවෝ රැස් කළා, පරම්පරාව රැස් කළා, ධනය රැස් කළා. දැන් මේ ඔක්කොම අත්හරින්න පුළුවන්ද? කැමතිද? ඒ ඔක්කොම අත්හරින්න පුළුවන් නම් ඒ අත්හැරපු දයාතට නිවන හම්බ වෙනවා. ඒවා තුළ පිරිලා තියෙනවා නම්, පිරි ඉතිරි තියෙනවා නම් නොයෙකුත් දේවල්, ඒ දෑතර නිවන හම් වෙන්නේ නැහැ. මොකද ඒ දෑත වෙන දේවල් වලින් පිරිලානේ. දැන් මම මෙහෙම දෑතෙන් මෙහෙම යමක් මෙහෙම දරාගෙන ඉන්නවා නම් පින්නසුනේ, මෙහෙම දරාගෙන ඉන්නවා නම් දෑතෙන්, ඉතින් මගේ වෙන දෙයක් හම් වෙන්නේ කොහොමද මේ දෑතට? නිවන ලැබෙන්න මේ දෑත හිස් දෑතක් වෙන්න ඕන. ඒ කියන්නේ විමුක්ති සිතක් වෙන්න ඕන, විමුක්ති ඥානයක් වෙන්න. මේ බලන්න දැන් මගේ දෑත නිවනේ. ඔබට පේනවද මගේ දෑත මත නිවන තියෙනවා? දකින්න මේ මගේ දෑත මත තියෙන නිවන. නූගත් මිනිහෙකුට මේක ඇහුනොත් මට කියයි ඌ පිස්සෙක් කියලා. මහා දාර්ශනිකයෙකුට මේක ඇහුනොත් ලෝකයේ දෙන උත්තරීතරම ධර්මයේ ඉතාම සරල විදියකට අනේ අපිට පෙන්වුවා කියලා කියන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා මෝඩයෙකුට මෝඩය ලෙස පෙනෙන්නත්, ඥානවන්තයෙකුට ඥානවන්ත ලෙස පෙනෙන්නත් ඉඩ තියෙනවා. මේ කාරණයෙන් අපේ එක ස්වාමීන් වහන්සේ කෙනෙක් අවබෝධ වුණා. උන්වහන්සේගෙන් ඇහුව ප්‍රශ්නයක්, නිවන දැන් දුන්නොත් ඔබ ලබා ගන්නවද? නැවැත්තගෙන් ඇහුවොත් ඒ ප්‍රශ්නේ මොකද්ද උත්තරේ? නිවන දැන් දෙනෝ, මේ දැන් දෙනෝ ඔබ ලබා ගන්නවද? මොකද උත්තරේ දෙන්න අමාරුයිනේ. ජීවත් වෙන්න ඕන මට්ටමට යන්තම් සැනසෙල්ලක් ඇති කරගෙන එදා වේල ආර්ථිකය තුලත් ඉන්නවා අපේ සමාජයේ එදා වේලේ කට්ටිය ඉන්නවා. එදා හම්බ කරන්න ඕන, එදා වේල කන්න. ඒගොල්ලන්ට කියන්නේ එදා වේල. සමහර අයට නම් තමයි තියෙන්නේ પરම්පරා ගානකට හරි කන්න බොන්න ඉන්න සල්ලි දෙන ඒගොල්ලෝ එදා වේල නෙමෙයි. પરම්පරා හතකට ඇති ධනෙ තියෙනවා. ඉතින් අපි සැනසිල්ලේ පෝසත්කම එදා වේලද? එහෙම නැත්නම් සසරේ ආත්මයක් ආත්මයක් පාසා පවතින සැනසිල්ලක්ද? මට නම් පේන්නේ සැනසිල්ලේ නම් එදා වේල තමයි ඉන්නේ. එදා වේලට ඇවිල්ලා බණ ටික අහනවා. එදා වේල සප්පායම් වෙලා යනවා. එදා වේලට හරියන මනස හදාගත්තා. ගියා ආයි ලබන සතිය වෙනකොට හුලම් බහැලා ආයි යන්න ඕන බණ ටිකක් අහන්න යනවා. මමත් ඔහොම හිටියා. මම මනසට අවවාද කළා, ලැජ්ජයි යකෝ ලැජ්ජයි කියලා එහෙම කිව්වා. ප්‍රමාද කරන්න නොයෙකුත් වචන තියෙනකොට වීරිය උපදවන්න වචන දහසක් මම මනසට එකතු කළා. මට ඇත්තටම මේ උහුලන්න බැරි වෙච්ච වචනේ තමයි ධර්මය අවබෝධ කර නොගත් හැම කෙනෙක්ම කාන්තාවක් කියලා කිව්වා. තේරුණා නේද? ඒක අදහස් වෙන්නේ කාන්තාව කියන්නේ කාන්දම. ඒකට එක එක නිර්වචන ඇති. නමුත් ධර්මයේ කරුණ පැහැදිලි කරන යොදන නිර්වචනය කාන්දම. කාන්දමේ ස්වභාවය තමයි අලවා ගන්න ස්වභාවය. අලවා ගන්න ස්වභාවයේ යුත්තයි පුහුදුන් හැම සිතක්ම. එතකොට ධර්මය නොදත් හැම කෙනාම කාන්තාවක් වන ඉන්න පිළිම දෙන්නත් ඇති වෙන අවසරේ. ධර්මය අවබෝධ කළ නොගත් සියලු දෙනා කාන්තාව. ඔහොම කියනකොට දැන් අපි පිරිමින්ටත් ඉහළනේ මේ පැවිද්ද. පිරිමි මාන්නයටත් ඉහළ. අපි සුපිරි පිරිමි. පිරිමින්ගෙත් පිරිමි. මේක කිව්වහම මට ඉන්න බෑ තද වෙනවා. ඇයි අපි කැමති නැහැනේ පින්වතුනි කාන්තාව වගේ වෙන්න කියනවනේ? කැමති නැහැ. මොකද කාන්තාවක් වගේ, මොකද ගෑණි වගේ කියලා ඇහුවොත් එහෙම තරහා යනවා. ඉතින් ඒ නිසා අපි කැමතිම නැති මාතෘකාවක්. මේක කියනකොට මං දත් මිටි කාගෙන ඉන්නේ. ඇයි යවෝ මෙහෙම නින්දා කරන්නේ අපිට කියලා. දැන් ඔහොම එකක් කියලා කිව්වහම එක මහත්තෙක් ආවේ නැහැ එදායින් පස්සේ. ඒ මහත්තයා කියව කියනෝ ඒ කාරණේ කියද්දි හාමුදුරු මගේ දිහාමයි බැලුවේ කියනවා. ඒ කියන්නේ මටමයි කිව්වේ ගෑණි කියලා. කියලා මේ ආවේ නැහැ පව්. ඒක තමයි හිතක් වැටෙනෝ සමහර අයගේ. ඉතින් අපිටත් තිබුණා නේද දේශ කළ වැටෙන්න? අපිටත් තිබුණා මේ මොනවද කියන්නේ කියලා ධර්මයට නිග්‍රහ කරන්න තිබ්බා, නිින්දා කරන්න තිබ්බා, වැටෙන්න තිබ්බා. නෑ අපි වැටුන්නේ, අපි නැගී සිටිය පින්නතුනේ. සඳුන් කොටේ තලනකොට සුවඳ හමන වැඩි වෙනවා වගේ පින්නතුනේ, අපි තලන්න පන්නරේ ලබනවා. එහෙම නැත්තම් නැගිටිනවා වඩා වඩාත් දීප්තිමත් වුණා. මේ තලන්නේ හොඳට කියලා තේරුම් ගත්ත නිසා අපිට සසර දුක දැනෙන නිසා. මේ ලෝකේ අම්මේ තාත්තේ ධනයක්, සහෝදරයෙක් සහෝදරියක් කවුරුවත් පිහිටට නෑ කියලා උන් හිතියොත් ඉන්නේ උලා කන්න කියලා දැනගත්ත නිසා. ඒක නිසා සම්පූර්ණයෙන්ම ඒ බැඳීම අත්හැරලා දාලා ධර්මයට යොමු කරා. ඔබ විශ්වාස කරනවද කෙනෙක් ඔබට ආදරය කරනවා කියලා? බොරු. කෙනෙක්ට ආදරය කරනව නෙමෙයි, කෙනෙකුගේ තියෙන රූපෙට කැමති වෙනවා, සුවඳට කැමති වෙනවා, ශබ්දයට කැමති වෙනවා, මොනව හරි ඒ තියෙන ඒ පුජ්‍යලයා විසින් කරන දෙයකට මිසක් කැමති වෙන්නේ පුජ්‍යලයාට නෙමෙයි. පුජ්‍යලයාට කැමති වෙන්න පුජ්‍යලයා දකින්න එපැයි. දැන් අපිත් මේ ඇත්ත ළඟ මේ ඉන්න පුජ්‍යලයන්ට නෙමෙයි අපිත් කැමති. ඔය පුජ්‍යලයා බනහන නිසා, ඔය පුජ්‍යලයා වංශරට උදව් කරන නිසා, ඔය පුජ්‍යලයාගේ චර්යාවට, ඔය පුජ්‍යලයාගේ චර්යාවම අනිපැත්තට වුණා. ඔය පුජ්‍යලයාම ධර්මයට ගරහනවා, ඔය පුජ්‍යලයාම පන්දලට සලගන්නේ, ඔය පුජ්‍යලයාම පන්දලට ඉදි තියාගන්න වුණොත් ඒ මොකද වෙන්නේ? අකමැති වෙනවා. එහෙනම් මේ කිසි වෙලාවක පුජ්‍යලයා දකින්නෙත් නැහැ, පුජ්‍යලයාට කැමැත්තකුත් නැහැ, අකමැත්තකුත් නැහැ, ආදරේකුත් නැහැ. දැන් මට කැමතියි. ඔය ඇත්තන්ට මේ පුජ්‍යලයක් වන්න බෑ. මේ ක්‍රියාවලියකට කැමති. හාමුදුරු බණ ටිකක් කියනවා. අපි නොදන්න දේවල් අපිට දැනුවත් කරලා දෙනවා. දැනුවත් කරපු දේවල් අපිට තව පහදා දෙනවා. ඒ නිසා උන්වහන්සේට අපි කැමති. එච්චරයි. පුජ්‍යලේ දකින්න බෑ කාගේවත් තුල. කවුරුවත් කාගේවත් පුජ්‍යලයා දකින්නේ නැහැ. අඩුම තරමේ තමනුත් තමන්ගේ පුජ්‍යලයා දැකලා නැතිකොට කොහොමද තව කෙනෙක්ගේ පුජ්‍යලයා දකින්නේ? තව කෙනෙක්ගේ පුජ්‍යලයා දකින්නේ නැහැ. ඒ නිසා පුත්තාමත්ති ධනම්මත්ති ඉති භාලෝ විහඤ්ඤති අත්තාහි අත්තනෝනත්ති. පුතෝ පුත්තා කුතෝ ධනං කියන බුදුබණ පදය ජීවිත කාලෙම තෝරගන්න ගියත් තෝරගන්න ලේසි නෑ. ඒ තරම් ගැඹුරුයි පින්නතුනේ. ගොඩාක් බෞද්ධයන්ගේ පටු අදහස තමයි අර ධම්මපදයේ කියවල පල්ලෙහා තියෙන අර්ථ විවරණය කියවපු ගමන් හිතනවා අටුවාවත් පොඩ්ඩක් කියවපු ගමන් ඒ කොටසේ නිදාන කතාවත් කියවපු ගමන්ම මොකද හිතන්නේ? මං ගාථාව දන්නවා කියලා හිතනවා. ගාථාව දන්නව තමයි අවබෝධ කළේ නෑ, ප්‍රත්‍යක්ෂ කළේ නෑ. ඒ නිසා මේ ලංකාවේ ඉන්න කිසිම මේ පඬිතෙක් ඒ ගාථාවක් අවබෝධ කරලා නැති නිසා ඒ මිනිස්සු දැනුමේ පඬිත මිසක් අවබෝධයේ ප්‍රත්‍යක්ෂතාවයේ පඬිත නෙමේ. බුදුහාමුදුරු ඉදිරියේ හුදු දැනුමක් පමණක් හිමි පූජ්‍යලයන්ට කියන්නේ මුඩු මහන කියලා. මුඩු මිනිස්සු කියලා කියන්නේ හිස් මිනිස්සු කියලා කියන්නේ නිකන් දැනුම විතරයි. බුදු කෙනෙක් අගේ කරේ ප්‍රත්‍යක්ෂතාවය, ආධ්‍යාත්මය තුළින් ධර්මය දැකීම. එකම ස්වභාවයක් ගාථා දහසකින් කියව කියව හිටියට වැඩන්නේ. ඒක ඒව නිකන් අනත්ත පද. අර්ථයන් නොදෙන පදන එලි වෙනකන් සජ්ජහායනා කරනෝ පිරිත් කියලා. කියන එක දන්නෙත් නෑ මොනවා කියනවද කියලා. තේරුණා නේද? අහන එක්කෙනා දන්නෙත් නෑ මොනව කිව්වද කියලා. පොඩ්ඩක් අර සද්දෙට කිව්වා කියලා නම් කියනවා. අර ගස්සල පිරිත් කියන්නේ. එයා එහේ ගස්සල කිව්වහම හැරුණා කියලා කියන නියමෙට කිව්වා. අහවල් කෙනා පිරිත් කිව්වා නිකන් නිදාගත්තේ ගැස්සිලා හැරුණේ කියලා කියනවා. දැන් මමත් අවුරුදු 12 පිරිත් කිව්වා පෙරතුනේ. 12 මම පිරිත් පළවෙනි බණවර කියලා දෙනවා. ඉතින් මේ ඉතින් ලොකු හාමුදුරු කෙනෙක් එක්ක ඉතින් මට වැටුණ පළවෙනි බණවර. දැන් මම පෙරට කියාගෙන යන ලොකු හාමුදුරු අයියෙන් කියාගෙන යන මට කියාගෙන යන අමාරු. මම අර හාමුදුරුවත් එක්ක අම්ඥා ඥා යම් යම් ඥා කියලා අල්ලනකෝ වරි ගෝවරි. ඒම් මේ සතන්කෙම කියල ඉති සමහර මිනිස්සු මේ එලිදගෙන සමහරයි හිනා වෙලා තියෙන සමහරයි සතුටු වෙලා තියෙන අවුරුදු 12 පොඩි හාමුදුරුවනේ දැරීනේ මමත් කොමට දුන්න වැඩේ අවුරුදු 12 ටිකක් හුරුයි. මොකද පිරිත් ටිකක් කියනවා පන්සලෙත් අයිනකෝ පොඩ්ඩක් හුරුයි. ඉතින් පළවෙනි බණවර කියා ගන්න පුළුවන් නිසා මේ නමුත් ඒ හාමුදුරුවත් එක්ක කියන්නේ ඒ තාලෙට.